දෙදහස් දහාට වසරේ දොළොස්වෙනි මාසේ 18 වෙනිදා භාවනා වැඩසටහන බොහෝ ධර්මය ශ්‍රවණය කරපු පින්වතුන් හැටියට අපේ පින්වතුන්ට ධර්මය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ලෝකයේ ඉන්න බොහෝ මිනිසුන්ට තියෙන ගැටලු අපේ පින්වතුන්ට නැහැ. අපේ පින්වතුන්ට තියෙනවා නම් ගැටලුවක් ඒ තියෙන ගැටලුව තමයි අර මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වන්නේ කවද්ද මම කියන වගේ ගැටලුවක්. මාර්ගඵලලාභී කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද කියන ගැටලුවක්. එහෙමනම් අපි මොනතරම් භාග්‍යවන්තයෝද අපිට මේ ලෝකේ තියෙන මිනිසුන්ට තියෙන දහසකුත් ප්‍රශ්න අපිට නැහැ නෙවෙයිද කියලා සතුටටපත් වෙන්න ඕන. සමහර විටක අපිට අපි අගේ නැති වෙන්න පුළුවන්. අපි ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලන්නේ නැති තාක්කා. නේද? අපිට මේ කිනි රස්නේ වෙලාවක කාර්කයේ ඇතුලේ යද්දී පොඩි ප්‍රමාදයක් ඇති වුණාම ඒක ලොකු පීඩාවක් කරගන්න වෙන්න පුළුවන්. ඒ මොහොතකට බලන්න ඒ කාර්කයෙන් එළියේ අර තාර පාරෙන් නැගෙන කොන්ක්‍රීට් එකෙන් නැගෙන ගිනි රස්නය භුක්ති විඳින්න යන මිනිස්සෙක් දෙනවා. එවිට ඔබට තේරෙයි සෙල්සියස් සංසක 32 33 34 වගේ සීමාවන් වල ඒ ඇත්තෝ පීඩා විඳින්දී ඊටත් වැඩි ප්‍රශ්නයක් සමහර වෙලාවට තාර පාරවල් රත් වෙලා මිනිස්සුන්ගේ ඇඟට වදිද්දී තමන් සෙල්සියස් සංසක 24ට 25ට වගේ ඇතුළත උල්ලේක ඉන්නවා. ඒ කියන්නේ 5කට 10කට වඩා අඩු වෙන අර මිනිස්සු ඉඳින දුක් වලින් 5කට 10කටත් වඩා අඩු වෙන මිනිමින් ඉන්නේ. ඒ වගේ ඔබ මොහොතක් මේ ලෝකයේ මිනිසුන් විඳින දුක් ගැහැටත් එක්ක ඔබේ සිත කලබල කරන ඔබ මොනතරම් දුරද ඉන්නේ කියලා ඔබටම වැටහෙවි, ඔබටම තේරෙවි. ඊට පස්සේ යම්කිසි ආත්ම තෘප්තියක් ඔබට ඇති කරගන්න පුළුවන්. අනේ මට ලෝකයේ තියෙන මිනිසුන්ට තියෙන ප්‍රශ්න දැන් මට නෑ නෙවෙයිද කියලා ඒ ආත්ම තෘප්තිය තියෙනවා. නැත්තම් අර පරණ ඌනතාවේම අපි ගෙනාවොත් එහෙම අපිට ප්‍රශ්නයක් නොවන දේවලුත් අපි ප්‍රශ්න කරගෙන පීඩාවල් හදාගන්නේ. අපිට ප්‍රශ්නයක් නොවන දෙයක් වුණත් පීඩාවක් බවට පත් කරගන්නේ. එහෙම පීඩාවට පත් කරගන්න ගියොත් එහෙම ඒක අපිට අපේ දුර්වලකම. ඒක පිස්සුවක් බවට පත් වෙනවානේ. එහෙම පීඩාවක් කරගන්න ගියොත් ඒක දුර්වලකම බවට. අන්නේ හිතේ සතුටක් තබාගෙන තමයි ඉදිරියට ධර්මය තවදුරටත් ප්‍රගුණ කරගෙන යන්න ඕන. මම කොහේ හරි තියෙන කතන්දරයක් හෝ කොහේ හරි තියෙන බණ කතාවක් හෝ ඔබට දේශනා කිරීමෙන් පළක් නැති බව හොඳ ආකාරවම දන්නවා. ඔබට තියෙන ප්‍රශ්නේ තමයි ඔබට භවනාව බවට පරිවර්තනය වෙන්නේ. ඥානමේ වශයෙන්, දෘෂ්ටිමේ වශයෙන්, සංකල්පීය වශයෙන් ඔබට තියෙන ප්‍රශ්නයමයි ඔබේ භවනාව බවට පරිවර්තනය වෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඔබ බලන්න ඕන ඔබ ළඟ තියෙන දෘෂ්ටි බිඳ දමා ගන්න ඔබ කැමති කෙනෙක්ද කියලා. අන්න එහෙම කෙනෙකුට තමයි මේ බණ ධර්මය වැදගත්. ඒ කියන්නේ තමන් නිවැරදි කරගන්න මහන්සි වෙන කෙනෙක්. අපිට මේ අය හමු වෙන්නේ 100ක් ගත්තොත් 10යි. මිනිසුන් 100 දෙනෙක් ගත්තොත් 10 දෙනෙක් තමයි තමන් නිවැරදි කරගන්න මිනිස්සු ඉන්නේ. මනස විශේෂයෙන්. මනසේ තියෙන දෘෂ්ටි, මනසේ තියෙන සංකල්පවල අඩුව දකින්න කැමති වෙන අය. මේ ලෝකේ ඉන්නේ තමන්ගේ අඩුව දකින්න අකමැතිම පිරිස. අඩුව කියනවටත් කැමති නෑ, අඩුව දකින්න කැමති නෑ. ඒකට කියන මඤ්ඤණාව. මඤ්ඤණාව කියලා කියන්නේ මමම හරි. ඉතින් මේ මඤ්ඤණාවක් තියෙන කෙනෙකුට නම් කවදාවත් මේ සද්ධර්මය හරියන්නේ නෑ. මමත්වයෙන් තොරවීම හෙවත් තමන්ගේ අඩුපාඩුකම් තමන් දැකීමට කැමති වීම තමයි පින්තුනේ ආර්ය මාර්ගය. ඒ නිසා ඔබ මෙතන පැමිණිලා සිටින්නේ ඔබේ අඩුපාඩු දකින්න. ඔබේ අඩුපාඩු දකින්න. ඔබේ කම්පනයන් වලට, ඔබ අන් අයට දොස් කියවට, ඔබේ කම්පනයන් වලට වගකීම ප්‍රමුඛ වගකීම ඔබමයි. ඔබේ කම්පනයන් වලට ප්‍රමුඛ වගකීම ඔබමයි, වෙන කවුරුවත් නෙමෙයි. වෙන කිසිම කෙනෙක් නෙමෙයි ඔබේ කම්පනයන් වලට වගකීම ඔබමයි. මේක චෝදනා. අපිට අපිව නිවැරදි කරගන්න අපහසු වගේම ලේසි. අපහසු වගේම ලේසි. ලේසි කියන්නේ අපි ළඟම ජීවත් වෙන නිසා. සේ නිවැරදි කරගන්නට නම් අපි තේරුම් අරගෙන තියෙන්න ඕන මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟමයි කියලා. පිටතින් ඉන්නවා එක පුජ්‍යලේ, ඊට වඩා ගැඹුරින් ඉන්නවා තව පුජ්‍යලේ. ඒකට කියනවා උඩු මනස යටි මනස. සමහර උදවිය ඉන්න උඩු මනසින් හොඳයි, යටි මනසින් කලබලයි. තව කෙනෙක් ඉන්න උඩු මනසින් කලබලයි, යටි මනසින් සංසෝ. තේරුණා? සමහර අයගේ වචනය අපිරිසුදුයි, හිත පිරිසුදුයි. සමහර අයගේ වචනය පිරිසුදුයි, සිත අපිරිසුදුයි. සමහර අයගේ ක්‍රියාව පිරිසුදුයි, චේතනාව අපිරිසුදුයි. සමහර අයගේ ක්‍රියාව අපිරිසුදුයි, චේතනාව පිරිසුදුයි. අපිට ලෝකෙ හිතාගන්න බෑ. මේ දෙකම ගැළපිච්ච අය කලාතුරකින් ඉන්නවා. චේතනාවත් පිරිසුදුයි, ක්‍රියාවත් පිරිසුදුයි, වචනයත් පිරිසුදුයි. මෙන්න මේ චරිත හොයාගන්න හරි අමාරුයි. ඒ වගේම තව පිරිසක් ඉන්නවා, චේතනාවත් අපිරිසුදුයි, ක්‍රියාවත් අපිරිසුදුයි, වචනයත් අපිරිසුදුයි. දැන් සතියෙන්ම ඉන්නේ නැතුව මේක තේරුම් ගන්න බෑ. පිට පුජ්‍යලයකින් වුවද, තමාගින් වුවද, හොඳ සතියෙන් සිටියොත් විතරයි තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අර මම කියන සංඥාවෙන් ඉන්න හොඳ නෑ මඤ්ඤණාවේ. තමාව විනිශ්චය කරන්න සත්‍යයට ස්වභාවයට ඉඩ දෙන්න. නමුත් ඒකද වෙන්නේ අපි ළඟ? ස්වභාවයට හරි බුදුහාමුදුරන්ට හරි කාටවත් අපි විනිශ්චය කරන්න දෙන්නේ අපි නේද? අපි විනිශ්චය කරන්නේ පුජ්‍යලයා විනිශ්චය කරන්නේ පුජ්‍යලයාමයි. එතකොට ඒක සාධාරණයිද? ඒ ක්‍රීඩකයයි විනසුරුයි දෙන්නම ඔයින් කෙනයි. එතකොට එතන ක්‍රීඩාවක් තියෙනවද? ක්‍රීඩාවකුත් නැහැ, සාධාරණත්වයකුත් නැහැ. විනසුරු වෙන කෙනෙක් වෙන්න ඕන, ක්‍රීඩකයා වෙන කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් අපිවම විනිශ්චය කරගන්න ගියොත් ක්‍රීඩකයයි විනසුරුයි දෙන්නම තමයි. තමන් ක්‍රීඩකයා බවට පත් වෙලා විනසුරු බව බුදුරජාණන් වහන්සේට ලබා දෙන්න, එහෙම නැත්නම් ස්වභාව ධර්මයට ලබා දෙන්න, ස්වභාව සත්‍යයට ලබා දෙන්න. ස්වාමීන් වහන්සේ මේ ඉඳ තියන්නේ පින්නතුන්ට අර කියපු ධර්ම කරුණු ටිකෙන් හිත හදාගන්න. එතෙන්ට හිත සූදානම් කරගන්න. සලස්ස ගන්නයි මේ ආම්බුරම නිහල යාව ලබා දෙන්නේ. සමහර අය හිතනවා ආම්බුරු දේශනාවත් ඇහැරලා ගියා තමයි කියලා. නෑ, ඔබට නිහල කාලය ලැබෙන්නේ ධර්මයේ භුක්ති විඳින්න. ඒ විදිහට හිත හදාගන්න. අපි සමහර වෙලාවට සුසුමක් එහෙම ඇරලා හිත හදාගන්නේ. ඒ වගේ බලාපොරොත්තුවක් එහෙම අත්හැරගන්නේ. ඒ වෙච්ච අවස්ථා තියෙනවනේ, කරන්න දෙයක් නැහැ කියලා සුසුමක් කරලා හදාගන්නවා හිත. අපි හිතමුකෝ බස් එක හරි මගේ ඇරිච්ච වෙලාවටනේ. අයියෝ දැන් බස් එක ගියා. එයා හිතපු වෙලාවට දැන් යන්න හම්බෙන්නේ නැහැ. දැන් කොහොමවත් පරක්කු වෙනවා කියලා එයා හිත හදාගන්නවා. හිතෙන්ට සිත ගලප ගන්නවා. ඒ වගේ අපි ධර්මයට හිත ගලප ගන්නවා. ඒකට තමයි ඔය නිහඬ කාලේ හම්බෙන්නේ. විශේෂයෙන් මනුෂ්‍යයාගේ සංසාරගත කර්ම පොදිය තිබෙන්නේ යටිසිතේ. බුදුවරු බලන්න පිළිතුනේ මිනිසාගේ යටිසිත. යටිසිත බුදුවරුන්ට හැමතිස්සෙම පේන්නේ, ඕනම කෙනෙක්ගේ යටිසිත පේන්නේ. සුනීත වගේ පොඩි දරුවෙක් කුලහීන, ඒ වගේම කුණු අදින කසලා දෙන පුංචි දරුවෙක් බලාගෙන යද්දී තින් බුදු කෙනෙකුට හිතන්නේ නැහැ. අපි හිතමු සාමාන්‍ය මිනිස්සෙකුට බැලුව බැලමට හිතනවා මේ මිනිස්සයාට මේක අවබෝධ කරලා වැඩකුත් නැහැ. මේ ළමයා පොඩි ළමයි, මේක කිසි තේරුමක් නැහැ කියලා ඉවරලා හිතලා යන්න පුළුවන් පිටින් දකින්න ළමයා. දැන් බුදු කෙනෙකුට යටිසිත ග්‍රහණය වෙච්ච නිසා නේද දැක්කේ මෙයාගේ මිනි කැටයක් තියෙනවා යටිසිතේ. බුදු කෙනෙක් නතර වුණා, බුදු කෙනෙකුට පෙනුන්නේ කුණු කුලය, වයසින් බාල බව. එහෙම දැක්කේ නැහැ. තවත් අප්‍රමාණයි දුක් විඳින ළමයි සිටියා. නමුත් ඒ ගැත්තන්ට මේ මිනිකැටේ තිබුණ නැහැ මේ ආධ්‍යාත්මික පාරමී බලය. දුක් නොවිඳ ජීවත් වෙන්න ඕනේ, දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන පාරමී බලය සසර ඉඳලා එන හොඳ පුරුදු. බණ භාවනා කරලා හොඳ පුරුදු, දම් පිංකම් කරලා හොඳ පුරුදු, සිත හදාගෙන හොඳ පුරුදු, ඉවසලා හොඳ පුරුදු, ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීමේ හොඳ පුරුදු තිබුණේ ලෝක ගොඩාක් දෙනෙකුට. ටික දෙනෙකුට ඒ පුරුදු තියෙන්නේ. අත්හැරීම කියන මේ සම්පත තියෙන්නේ පින්නතුනි ලෝකේ දුර්ලභම දුර්ලභ මිනිස්සු සුළු කොටසකට පමණයි. ඒක හරි වැදගත්. දැන් මේ බෞද්ධ පරිසරය ගත්තහම බෞද්ධ පින්නතුන්ට බොහෝ දෙනෙකුට ඒක අත්හැරීම කියන එක ඒක සුළු දෙයක්. ඇත්තෝ මොකද හේතුව අත්හැරීමට පුරුදු වෙලා තියෙනවා. දම් පිංකම් කිරීමට පුරුදු වෙලා තියෙනවා. පිංකැටයක් දැක්කහම ඒකට රුපියලක් හරි දාන්න පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තා අපිට පුරුදු කරලා තියෙනවා. ඒ නිසා ඒක හරි සරල දෙයක්. අපිට ඒ අත්හැරීම බෞද්ධයන්ට හරි පුරුදුයි. ඒත් මම හොඳට බලලා තියෙන වෙන ආගම්වල එහෙම ඉන්න අයට එහෙම අත්හැරීම කියන්නේ හරි අමාරු දෙයක්. يعني ණයට දෙන්න පුළුවන්. හිතවත් කමර දෙන්න පුළුවන්. ඈ පොලියට දෙන්න පුළුවන්. දන් දෙන්න බෑ. දන් දෙන්න පුළුවන් මහා පුදුම හැකියාවක් තියෙනවා මේ සමාජයේ. මිනිස්සුන්ට. ඒක නිසා මේ ලෝකේ පරිසරයන් දෙකක් හැදෙනවා. එකක් දන් දෙන පිරිසක් හැදෙනවා. තව පිරිසක් හැදෙනවා. ඔව්. ඒ තුළ බොරුව, වංචාව, කපටිකම කරන පිරිසක් හැදෙනවා. එතකොට බෞද්ධ සමාජයේ ඇයි මෙච්චර එතකොට වංචා, කපටිකම්, හොරකම් කරන මිනිස්සු කියලා හිතෙන්නේ ඒකයි. අත්හරින්න කැමති පිරිසක් ඉන්නෝ. ඔව්. දැඩිසේ ගොඩ ගහ ගන්න, අල්ල ගන්න පිරිසක් ඉන්නෝ. ඒක තමයි මේ සමාජය තුළ මේ තියෙන විපරිස ස්වභාවයට එක්තරා හේතුවක් තියෙනවා. ඒක උතුම් ගුණය. ඒ උතුම් ගුණය නිසාම තමයි මේ ධර්මයේ වෙන්නේ ගුණයක් වුණත් ඒ හිත්වල පිහිටන්නේ. හොඳ පොළොවක් හැදෙනවා. ධානයෙන්, සීලයෙන්, භාවනාවෙන් හොඳ පොළොවක් හැදෙනවා. ශක්තිමත් ගසක් සිටවන්න, ඵලදායී ගසක් සිටවන්න හොඳ පොළොවක් තියෙන්න ඕනේ ඊට ඇතුලේ. එහෙම නැත්නම් එතන මේ පොහොර නැති, සරු පසක් නැති පොළොවක ගහක් හිටවල වැඩක් වෙන්නේ නෑ. හොඳ හොඳ හිතක් තියෙන්න ඕන. සාධාරණ සිතක්, යුක්ති සහගත සිතක්, ස්වභාව ධර්මයට, සත්‍යයට අනුකූල හිතක්. මොනතරම් තර්ක කළත්, වාද කළත් සත්‍ය ගරුක සිතක් තියෙන්න ඕන. කොතනද ඒ සිත? අර යටි සිත. යටි සිත. ඒ නිසා මෙහෙට වැදගත් වෙන්නේම පින්නතුනි යටිසිත. හැබැයි ප්‍රශ්නේ තියෙන සමහර අය යටිසිත අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ එයාටම දකින්න ශක්තියක් නැහැ යටිසිත. එයා හිතන් ඉන්නේ උඩු හිත විතරයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ යට පේන්නේ නැති එක. තව පිරිසක් ඉන්නවා යටිසිත පේනවා. පෙන්නට එයා හිතනවා මේ හිත අනුන්ට පේන්නේ නැහැ කියලා. මේ හිත අනික් කෙනාට පේන්නේ නැහැ කියලා හිතන්නේ. මේ හිත නෝනට පේන්නේ, මේ හිත මහත්තයට පේන්නේ, මේ හිත දරුවන්ට පේන්නේ, මේ හිත මව්පියන්ට පේන්නේ, මේ හිත අනික් වටපිටාව ඉන්න අයට පේන්නේ මේ හිත හාමුදුරුවන්ට පේන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. මම මගේ ඇතුළෙනේ මම වැඩකාරයා ඉන්නේ. එහෙම හොර වැඩ කරමිනුත් සමහර දේවල් හොර දේවලුත් කරමුත් එයා හිතනවා එයා මහ ලොකු වැඩකාරයෙක් කියලා. ඒ කියන්නේ මම අර කීව සන්තෝෂයෙන් සමහර අය මං හරියට අර රැවට්ටුවා. මං අරයට බොරුවක් කිව්වා. මං අරයව ඇන්දුවා. ඔය වගේ වචන පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හොඳට ඇන්දුනා යා. ඒ කියන්නේ අර යටි සිට එළියට දාලා තමයි හොඳම මිත්‍රයත් එක්ක කතා කරනවා දැන්. තේරුණාද? එහෙම නැත්නම් තවම්ම තවම් තනියෙන් හිතනවා. මතක තියාගන්න ඔබගේ යටි සිත තමයි බුදුවරු ඉස්සරහට ඇදලා ගන්නේ. බුදු කෙනෙක් හමු වෙයි ඔබ කවදක හරි පෙනී හිටපු දවසට. ආර්ය ධර්ම මාර්ගයේ යන කෙනෙක් ළඟට ගියපු සැනින්ම ඔබගේ යටි සිත තමයි ඉස්සරහට ඇදලා අරගෙන ඒක තමයි පෙන්වන්නේ ඔබේ අඩුපාඩුකම් සහ නිවැරදිකම්. අන්නේ චේතනාව තියෙන එතන යටි සිත කියලා තමයි. ආන්න එතන ඍජු තැන, පවිත්‍ර තැන, සත්‍යවාදී තැන බවට පත් කරගන්න ඕනේ. ඒක බුද්ධඝමී කියන්නේ මේ මේ අපි ඔක්කොටම අත්හරින්නද කියලා නෑ. අත්හරින්න නෙමෙයි. අත්හරින්නත් නෙමෙයි අල්ලගන්නත් නෙමෙයි මේ ලෝකේ අපි තේරුම් ගත යුතු දහමක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. අත්හරින්න කතාවක් නෙමෙයි කියන්නේ. ඒතකොට එහෙම දන් දුන්නාම ඔක්කොම හරිද හාමුදුරනේ අපි ඔක්කොම. එහෙනම් ඒක හරි ලේසියි. තියෙන ඔක්කොම ටික හාමුදුරු කෙනෙක් හොයලා බලලා ලියලා දෙනවා. ඒතකොට මම හරිද? නියන් දැක්කද? එහෙම දෙයක් නෙමෙයි. බුද්ධාගමෙන් කියන්නේ මේ දීමනාවම නෙමෙයි. අත්හැරීමමත් නෙමෙයි. මේ ලෝකේ ග්‍රහණය කරන විදිය, මේ සිතෙහි පැවැත්ම, සත්‍ය ග්‍රහණය කරන විදිය සහ අසත්‍ය ග්‍රහණය කරන විදිය, අසත්‍ය ග්‍රහණය කරන්නේ කොහොමද, සත්‍ය ග්‍රහණය කරන්නේ කොහොමද? අසත්‍ය ග්‍රහණය කරන්නේ පිනතුරි විශ්වාසය මතක් කරගෙන. සත්‍ය ග්‍රහණය කරන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ පදනම් කරගෙන. ප්‍රත්‍යක්ෂතාවයට දෘෂ්ටි අවශ්‍යත් නැහැ, සංකල්පය අවශ්‍යත් නැහැ. මේක හොඳට තේරුම් ගන්න. ඊටම වැදගත් කොටස. සත්‍ය ග්‍රහණය කිරීමට දෘෂ්ටි අවශ්‍යත් නැහැ, සංකල්පය අවශ්‍යත් නැහැ. ඔබ දන්නවනේ ග්‍රහණය කිරීමට අපිට අවශ්‍යයි දෘෂ්ටිය, සංකල්පය. සත්‍ය ග්‍රහණය කිරීමට දෘෂ්ටි අවශ්‍යත් නැහැ, සංකල්පය අවශ්‍යත් නැහැ. හැබැයි පින්නතුනේ අසත්‍ය ග්‍රහණය කිරීමට නම් දෘෂ්ටියක් තෝන, සංකල්පයක් තෝන. දැන් මොන වැරදි වැඩ කරන හාමුදුරුවරු ආශ්‍රය කරපු, එහෙම නැත්නම් පන්සල් ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු පිරිමි අය ඉන්නව නේද අපේ පාසක මහත්තුරු? ඕනම හාමුදුරු කෙනෙක් දිහා බලන්නේ අර අඩු තක්සේරුවේ. ඒ වගේම හොඳ ගුණගරුක ස්වාමීන් වහන්සේලා, සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේලා, විනයගරුක ස්වාමීන් වහන්සේලා හොඳින් ආශ්‍රය නිශ්‍රය කරපු කෙනාව බලන්නේ ඒ විදිහට, ඒ ආකාරයට බලන්නේ. අපිත් මේ රටේම පැති තියෙනවා හාමුදුරුව දැක්කහම බයිසිකලේ නැගලා යන මිනිස්සු ඉන්න පැතිත් තියෙනවා. හාමුදුරුව දැක්කහම බයිසිකලෙන් බැහැලා යන මිනිස්සු ඉන්න පැතිත් තියෙනවා. මං ඒ ආරණ්‍ය වල තියෙන, ඒ පළාත් වල තියෙන, ඒ ශාවින් වහන්සේලාගේ ඒ විනය ගරුක භාවයට ඒ සමාජයේ හැදිච්ච විදිය. තිබ්බන් දකින්නවා මේ මම නෙමේ මේ මිනිස්යව මේ ස්පර්ශ කරේ, මේ මිනිස්සේ කාලයක් තිස්සේ මේ පළාතේ තියෙන පිළිවෙත තමයි ආ තේරුම් ගත්තේ. එතකොට අසුභ විදියට දකින්න පුරුදු වෙච්ච උදවිය අසුභ විදියට දකින්නවා. සුභ වෙච්ච විදිය මෙයා මේ බලන්නේ දෘෂ්ටියෙන්. ඒ ගරුකරේ දෘෂ්ටියෙන්, අගරුකලේ දෘෂ්ටියෙන් ඒ හැටි සත්‍ය දැකලා නෙමෙයි. එහෙමනම් මේ ලෝකයේ ඒ දෘෂ්ටිගතව බලන ස්වභාවයක් තියෙන්නේ. දෘෂ්ටිගතව බලන ස්වභාවයක් තියෙන්නේ. සත්‍ය ග්‍රහණය කරන දෘෂ්ටියක් ඕනේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු. දැන් යමක් රස්නේ උණුසුම් රත් වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න අපිට සංකල්පයේ වුමනා කරනවද, දෘෂ්ටි වුමනා කරනවද? නෑ නේද? අපි දෘෂ්ටියකින් නෙමෙයි ඒක. අපි අත තියලා බැලුවා, නැත්නම් අත සමීප කරලා බැලුවා. අපි දන්නවා මේ රෙදි මදින අයන එක වෙන්න පුළුවන්, කෙටල් එක වෙන්න පුළුවන්. මේක දෘෂ්ටිය නෙමෙයි. එතකොට කෙනෙක්ගෙන් අහන්න බලන්න, ඔබ කොහොමද ඒක රස්නේ කියලා දැනගත්තේ? එයා කියනවා ඒක මට දැනුණා. මට ඒක දැනෙනවා ප්‍රත්‍යක්ෂයෙන්. එහෙමනම් පින්වතුනි, මේ ලෝකේ සත්‍ය දැන ගැනීම සඳහා අපිට මෙහෙම කිව්වොත් එහෙම ඔබ තේරුම් ගන්නේ නැහැ මේක කොයි විදියට. සත්‍ය තේරුම් ගැනීමට මොලේ අනවශ්‍යයි. දැන් කොහොමද? කාලය ධර්මයේ පුරුදු කරපු නැති අයට මේක අමාරු ගන්න. මොකද්ද ඒ කියන්නේ කියලා. නමුත් ධර්මයේ ප්‍රගුණ කරගෙන ගියපු අයට මේක තේරෙනවා. මොලෙන් කරලා තියෙන කුරුමානම් හදන එකනේ. රහතන් වහන්සේලා පොඩි ළමයි වගේ කියන්නේ ඕකයි. උන්වහන්සේලා කුරුමානංකාරයෝ නෙමෙයි. හිනා වෙලා ඉන්නවා, සැහැල්ලුවෙන් ඉන්නවා, සන්තෝෂයෙන් ඉන්නවා, ඈ ඇඳුම් ඇතුව ඉන්නවා, නැතුව ඉන්නවා. පොඩි ළමයි දුවනෝ නෙමෙයි නේද? ඔළුවෙන් ඉන්නවා, පෙරලි පෙරලි ඉන්නවා, බිම ඉන්නවා, පුටු උඩ වාඩි වෙලා ඉන්නවා. අවියාවිදයන් දැක්කත් ඒක සංගීත භාණ්ඩයක් ගන්නට එයා ඒක කොහෙල බලනවා. එයාට ඒක දෙයක් තේරෙන්නේ නැහැ. පුංචිම ළමේ ළඟ අපි තියමු ගිටාරෙකුයි තුවක්කුවකුයි, දෙකම තියෙනවා. දැන් පොඩි ළමයා ඔය දෙකම අල්ලන්නේ කොයි විදියට? එයා දෙකම නිකම්ම බාණ්ඩ දෙකක් විතර. එයා තාම දන්නේ නැහැ බය වෙන්න. තුවක්කුවට බය වෙන්න දන්නේ නැහැ. ඔව්, සංගීත භාණ්ඩයට මේ ආස කරන්න දන්නේ නැහැ. දැන් ඒක අපි ලොකු මහත් වුණාට පස්සේ පොඩි ළමයට වඩා වෙනස් විදිහක තමයි රහතන් වහන්සේගේ දැක්ම තියෙන්නේ. සම්මුති ආකාරයෙන් මේක භයානකයි කියලා දන්නවා. මේක මිහිරි සංගීත භාණ්ඩයක් කියලා දන්නවා. සම්මුති ආකාරයෙන්, පරමාර්ථ ආකාරයෙන් මේක සංගීත භාණ්ඩයක් කියලා දන්නේ නැහැ. මේක තුවක්කුවක් කියලා දන්නේ නැහැ. ඇයි ගන්න ඇත්තේ? එයාට මේ දෙකේම කිසිම සම්බන්ධතාවයක් නැති නිසා, උවමනාවක් නැති නිසා. මේක ප්‍රතික්ෂේප කරන්න ඕන දෙයක්, මේ ගත යුතු දෙයක් කියලා දෙකක් ලෝකේ හදාගෙන නැහැ. ලෝකේ සම්පූර්ණයෙන් අතහැරලා වාසය කරන නිසා එයා තේරුම් අරගෙන ඉවරයි මේ ලෝකේ කිසිම වටිනාකමක් නැහැ කියලා. ලෝකේ අත්හැරියා. කොහෙන්ද අත්හැරී? යටි සිතෙන් අතහැර වාසය කරනවා. එයා කාගේවත් ලෝකේ වැරදි අඩුපාඩුකම් හොයන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු වැරදි අඩුපාඩුකම් හෙව්වනම් එහෙම ඔය එක්කෙනෙක්වත් මහාන කරගන්න විදියක් නැහැ නේ. එහෙම බෙදුවේ නැහැ බුදුහාමුදුරු. කිසි කෙනෙක්ගේ අඩුපාඩුකම් බෙදන්නේ නැහැ. දේවදත්ත වුණත් මහාන කරගත්තෙත් ඒක අඩුපාඩුකම් ඒක තකන්නේ නැහැ. ඒක සම්මුතියෙන් අඩුපාඩුකම් තියෙනවා. එයා මුත් තකන්නේ. මේ දේශනා හැම දෙයක්ම පින්නතුනේ සිද්ධ කරන්නේ එක කාරණයක් සම්පූර්ණ කරගන්න. මොකක්ද ඒ කාරණය? අපි පින්නතුන්ගේ මනස විවෘත කළ යුතුයි සාධාරණත්වයට, සත්‍යයට, විශ්වයට. ඊට පස්සේ ස්වභාව ධර්මය තුළ සත්‍යවාදී ලෙස නිරාමිස ලෙස, කියන්නේ නිරාමිස කියලා කියන්නේ ග්‍රහණය කරගත් දෙයක් නෑ. නිරාමිස සතුට. ආමිසය කියලා කියන්නේ යම් දෙයක් හේතුවෙන් සතුට වීම. දැන් අපි හිතමුකෝ මම පුතා නිසා සතුට වෙනවා කියලා. ඒක ලැබෙන්නේ ආමිස සතුට. ධනය නිසා සතුට වෙනවා කියමු. ඒත් ආමිස සතුට. මහත්මය නිසා සතුට වෙනවා කියමු. ඒත් ආමිස සතුට. ඒක තිබුණා මේකට කමක් නැහැ. නමුත් නිර්වාණය කියලා කියන්නේ නිරාමිස සතුටක්. ඒ කියන්නේ අර සංස්කාර වලින් සෑදුම්ලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එතර නැති නිසා. ආමිෂයක් ගන්න නැහැ. මෙන්න මේක නිසා මේ සතුට තියනවා කියලා කියන්න බැරි එකයි. සමහර දුවේ කියන්නේ මගේ හිතේ සතුටක් තියෙනවා, හැබැයි මොකක් නිසා මේ සතුට තියෙනවද කියලා දන්නේ නැහැ කියලා. ඒක තමයි කියන්නේ නිරාමිෂ සතුට. දැන් පිළිතුරට මේ අත්හරින්න කියන කේ කියලා හිතෙන්න පුළුවන් මේ හාමුදුරු කියන්නේ කියලා නැහැ. මම කියන්නේ ඔබට අත්හරින්න දෙයක් නැහැ කියලා.
අත්හරින්න දෙයක් නැහැ. ඒක තමයි යථාර්ථවාදී සත්‍ය. අත්හරින්න දෙයක් නැහැ මිනිස්සෙකුට. ඒක යථාර්ථවාදී සත්‍යය. අත්හරින්න දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ අවිද්‍යාවෙන්ම අනවබෝධයෙන්ම අල්ලාගත්ත දෙයක්. ඒක කොහොමද කියලා තා පොඩ්ඩක් විග්‍රහ කරලා කියන්න. ගුවන් යානාවල එහෙම යනකොට හම්බ වෙනවා තමන්ට වෙන් කරපු වාඩි වෙන සීට් එකක් හම්බ වෙනවා. ඉතින් තමන්ගේ නම්බරේට අකුරට වාඩි වෙන්න ඕන. දැන් ඕකේ අද්දි වෙන කවුරු හරි ওই සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි යා හිතාගෙන ඉන්නේ යාගේ සීට් එකේ. එහෙම ඕන තරම් වෙලා දේ වෙනවා නේ. අපිටත් වෙනවා අනිත් අයට තෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි යාගේ සීටේ කියලා හිතාගෙන එයා හොඳට හරි පැටි ගහනවා ඔක්කොම ලෑස්ති කර ගන්නවා ඉන්න එතන. නමුත් ඒ අතර නියම අයිතිකාරය ඇවිල්ලා කියනවා පෙන්නනවා මේ මේ නම්බරේ මගේ. එයා මේ පැත්තේ නෙමෙයි ඉන්නේ, ඔයා B පැත්තේ හරි වෙන කොයි හරි පැත්තක කියලා වඩ කියනවා. ඔයාගේ එක නෙමෙයි මේක මගේ සීට් එක. දැන් අර එන කෙනා දන්නවා මෙයාට අත්හරින්න දෙයක් නෑ, මේකේ අයිතිකාරය මම කියලා. හැබැයි අර හිතාගෙන ඉන්නවා අපි හරි. දැන් පිටින් දකින කෙනා දන්නවා මේක එයාට අත්හරින්න දෙයක් නෑ, මේක කොහොමත් අයිතිය ඕ වෙන කෙනෙකුටයි කියලා දන්නවා. එයාට අයිති නැති සීට් එකක එයා හරි පැටි ගේනවා හොඳට ජීවත් වෙන්න. එයා නැත්තම් හොඳට ඉන්න. ඇතට හොඳට කමට. අපිත් කරලා දේවා. අපිට වුණා හම්බුනට වුණා නැගිටලා යන්න වෙච්ච වෙලාවන් තිබුණා. මාරු කරන්න වෙච්ච වෙලාවන් වෙලා තියෙනවා. හැබැයි මම හරි පැටි ගහන්නේ මේක මගේ සීට් එක කියලා හිතලා. ඒ වගේ තමයි මේ ස්වභාව දහමේ මේ අනුන්ට අයිති සීන් එකේ ඇවිල්ලා හොඳට හරි බැටි ගහලා හොඳට වතු පිටි ඉඳ ගඩන් ටික අල්ලගෙන හොඳට මිනිස්සුන්ගේ අතරින් එක මිනිහෙක් තෝරලා මේ මිනිහා මගේ කියන වෙන් කරගන්නවා. ගෑනුන් අතරින් එක ගෑණියෙක් තෝරලා මේ ගෑණි මගේ කියලා වෙන් කරගන්නවා නේද? ඒව වෙන් කරගෙන වැඩේට ලෑස්ති වෙනවා හොඳට වාඩි වෙලා. අවුත් බුදුවරු දන්නවා මේ සීට් එක අයිති මෙයාට නෙවෙයි කියලා. ඔබ වාඩි වෙච්ච සීට් එක ගැන ওই විදිහටම බලන්න. ඔබ හිතාගෙන ඉන්නවා. අන්නේ හිතාගෙන ඉන්න එකෙන් මිදෙන්න කියන එක විසක් ඇත්තටම අත්හරින්න දෙයක්. හරියට නොම්බරේ පෙන්වපු ගමන් උඩත් බැලුවා මනස ලොස ඇත්ත තමයි කතාව. මට යන්න වෙන වෙන තැනකට. සත්‍ය දැක්ක ගමන් අර හරකට ගිහිල්ලා නතර වුණා. නතර වෙලා සෝරි සෝරි කියලා යන්නේ. අපිත් ගිහිල්ලා දෙනවා අපිටත් අනිත් අය ඒ විදිහට ලබා දීලා තියෙනවා. මොකද අත්තරද්ද මේ මිනිස්සුන්ට මේ ලෝකේ තියෙන අත්තරද්ද. මේ ලෝකේ අල්ලා ගැනීම අත්තරද්දක් තියෙනවා. ඒ අක්ෂරද්ද යටි සිතෙන්ම හදා ගන්න. දැන් උඩු සිත විතරක් ක්ලියර් කර ගන්න කෙනෙක්, පිරිසිදු කර ගන්න කෙනෙක් හිටියොත් ටික කාලයක් යද්දී තමන්ට හිතෙනවා දැන් මගේ ළඟකුත් නැහැ, මම ඉතින් හොඳයි කියලා සන්තෝෂෙන් ජීවත් වෙනවනේ කියලා හිතනවා. බලන්න ගැඹුරු හිතට ගිහිල්ලා ආපෝ ඒ පැත්ත සාහිනාස ඇරලා බැලුවෙත් නැහැ. උදාහරණයක් වශයෙන් කියතොත් මේ උඩුසිත කියන්නේ තමගේ ගෙදර ආලින්දේ වගේ. යටිසිත කියලා කියන්නේ ඔය ගෙවල් වල ඔක්කොම තියෙන අර කුණු වතුර රැස්සෙන එකක් තියෙනවා. තව මලාප ද්‍රව්‍ය රැස්සෙන තාවලක් තියෙනවා. මලවල දෙකක් තියෙනවා. මං හිතන්නේ යටිසිතත් අර පොළොවෙන් යටටත් හාරලා දාපු අර ඩැනේජ් වලවල් දෙක වගේ තමයි. ඒ පැත්ත බලන්නම දෙයක් නෑ. අපිරිසුදුයි අපිරිසුදු ඒවම රැස්සෙන්නේ එතෙන්ට. දැන් බලන්න ගෙදරක පරිහරණය කරන සෝදන ඔය ඔක්කොම දේවල් වතුර ටික ගිහිල්ලා අවසානයේ සාරය ටික එතන තමයි එන්ඩ් එක නතර වෙන්නේ. කුණු කොටේ අපිරිසුදු දේවල් රැස්සෙන තැනයි. ඒ වගේම තමයි සියලු කර්ම, වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම සියලුම දේවල් ගිහිල්ලා රැස් වෙන්නේ කුණු ගොඩවල් ටික අර යටි සිතේ රෙකෝඩින් එක. උදා දෙරෙකුට තේරෙන්නේ යටි සිත විසුදු කරගන්න. එනිසා යටි සිතට අවධානය යොමු කරන්න. උඩු සිතින් බැලුවාම ඉතින් අපි හදන්න කැන්නේ දැන් මෙතෙන් දෙන පින්නතුන්ගේ ඇත්තටම හදන්න දෙයක් නැහැ. මේ පින්නතුන් සුරාපානය කරන්නේ හොර දරකම් කරන්නේ, කාටවත් කරදර ගිරිහන් කරන්නේ, සතුන් මරන්නේ, ඒ ශික්ෂ සම්පන්න භාවයේ තියෙන ඉතින් විනෝදයකට කතා කරයි කියලා ධර්මය කතා කරන වෙලාවට ඇවිල්ලා සම්ප්‍රප්පලාපා පිසුනා වාචා පරුසා වාචා නැති වුණාට ඉතින් එළියට ගියාම උනත් ධර්ම මාර්ගය යන කෙනෙක් ළඟත් ඒ කෙනෙක්ගේ අහිත පිණස අනර්ථය පිණස කොටවන්න කතා කරන්නේ, මුලා කරන්න කතා කරන්නේ, එහෙම වැඩ කරන්නේ. ඒ හොඳ සිත් තියෙන අය අඩුපාඩු කියලා අවුල් කරන්නේ හොඳ සිත් තියෙන අය. එවැනි ගුණාංග තමා ළඟ තියෙනකොට තමන්ට මොන තරම් සතුටක්ද තියෙන්නේ මේ ලෝකෙ මෙවැනි අඩුපාඩුකම් සහිත මිනිස්සුන් ඉන්නවා. අනේ ඒ අඩුපාඩුකම් මගේ ළඟ පිහිටලා නෑනේ කියලා සන්තෝෂ වෙනවා. ඇයි මෙහෙම හිත හදාගන්න කියලා උගන්වන්නේ? නරක ශක්තියෙන් රැස් වුණාම ඒ නරකෙන් තමම්ම පෙළෙනවා. ඒ නරක දුරු වුණාම ඒ නරක දුරු වීමේ ප්‍රතිඵල තමම්ම ලබනවා. ඒ නරක දුරු වීමේ ප්‍රතිඵල තමම්ම ලබනවා. කොහොමද ඉතින් ඔබ දුරු කරන්නේ? පළමුව හඳුනා ගන්නවා. දෙවනුව ඒ නරක තුල පිහිටීම සඳහා චන්ද රාගය පවත්වනවා. ඒක දුරු කරනවා. ඒක හරිනේ. ඒක යුක්ති සහගත නැහැ. ඒක සාධාරණ නැහැ. ඒක බුදුවරුන් විසින් අගය කරපු දෙයක් නෙමේ. සමන බ්‍රාහ්මණය අගය කරන දෙයක් නෙමේ. ඒක මට වුණොත් මම කැමති නෑ. ආදී වශයෙන් එයා ගලපා බලද්දී බොහෝ අකුසලයන්ගෙන් එයා වළකිනවා. අත්ූපනායක ධර්මනේ නේද? තමම උපමා කරගත්ත විදියට බලද්දී ලෝකේ අලුතෙන් බණ පොතක් ඕන්නේ නෑ වෙනතට. තමම් ප්‍රශ්න වලට මැදි වෙන්න අකමැති නම් අපි අනු ප්‍රශ්න වලට මැදි කරන්නේ නැහැ. එහෙම කරන්නේ. නැවත නැවත බලන්න මම මේ දෘෂ්ටියෙන් නිදහස්ව ලෝකයේ දෙස බැලීමට පුරුදු වෙලා තියනවද? තාම දෘෂ්ටි මතද මම ජීවත් වෙන්නේ? දෘෂ්ටියෙන් තොරව ජීවත් වෙන්නේ? මොකද්ද කෙටියෙන් කියතොත් වෙනතොන්ට දෘෂ්ටියක් නෑ කියලා හඳුනගන්නේ. එන්නේ මේක හරිම වැදගත් කාරණාවක්. හොඳට මතක තියාගන්න. ඒ දෘෂ්ටි කියා අප්‍රමාණ මේ වචනේ ඇහෙනවනේ. ඔය වචනේ අහුනට ඒ වචනේ තියෙන ප්‍රධාන මූල ධර්මය. දෘෂ්ටියක් නැති කෙනා ළඟ හා දෘෂ්ටියක් තියෙන කෙනා ළඟ තියෙන తত্ত্বය ප්‍රධාන සාධකය. දෘෂ්ටියක් තියෙන කෙනා ළඟ මෙන්න මේ ලක්ෂණේ පවතිනවා. මෙන්න මේ මූල ධර්මය මොකක්ද? මෙසේ වේවා මෙසේ නොවේවා. සරලතනින් මේ පැහැදිලි කරන්න තේරෙන්නේ. ඔබ තේරුම් ගන්න බැරිද? දාවාසනාව. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කාග ළඟද තියෙන්නේ? දෘෂ්ටියක් තියෙන කෙනා ළඟ තියෙනවා. දෘෂ්ටියක් නැති කෙනා මොන වගේද? ඕ මෙසේ නොවේවා මෙසේ වේවා කියලා තැනක ඉන්නේ. දැන් මම අද දවසේ හිතාගෙන ඉන්නවද? අද දවසේ නම් වහිත්වා කියලා. දැන් මම හිතන් ඉන්නේ. නොවහිත්වා කියලා හිතන් ඉන්නවද? දැන් මම එහෙම හිතන් ඉන්නේ. මේතු බනහන් පැමිණිත්වා කියලා හිතන් ඉන්නේ නැත්නම් නොපැමිණිත්වා කියලා හිතන් ඉන්නේ. ආව බන කියන නැත්නම් මම පහත් වෙලා ඉන්නවා. ලැබෙත්වා කියලා හිතන්නෙත් නැ, නොලැබෙත්වා කියලා හිතෙන්නෙත් නැ. වැඩ ටික කරලා යන විදියද? කරලා යනවා. සමහර රටවල් වල හිමි ඉන්න මහත්තුරු ඇවිල්ලා පන්සල් නඩත්තු කරන මහත්තුරු එහෙම දන්නවා. සමಿತಿ, සමාගම් මේවා බිල් පොත්ේ මේවා දාලා ලොකු දායකත්ව ලොකු මේ ශේත්‍රයක් නිර්මාණය කළා තමයි මේ ආයතන ගොඩක් ඒවා පවත්වාගෙන යන්නේ. ඉතින් මෙහෙ මගෙන් ඇවිල්ලා අහන ලොකු කවුන්සල් එකක් මේ තියෙනවද තව මේක පවත්වාගෙන යන කමිටිය. මොකද ඔය පරිදි විදිහට පවතිනවා. නේ? එච්චරයි. ඒ කියන්නේ අපිට ඕ ඇතුව ඉන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුළුවන්. එච්චර කලබල වෙන කලබල වෙන්න ඕනේ නැහැ. ස්වභාවයේ පැවතිය යුතු දේ පවතිනවා ස්වභාවය තුල. ඒක විශ්වීය න්‍යායක්, විශ්වීය ධර්මයක්. ශ්‍රේණි න්‍යාය විශ්වීය ධර්මයක් ඒක. ඔබේ ජීවිතෙත් ඔබ කලබල වෙලා ඔබ විසින් ඔබව කරදියාගත්තේ නැති වුණත් ඔබට හොඳින් පවතින්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. දැන් ධනය අල්ලගත්ත කෙනෙක් ඉන්නවා පුදුමාකාර බයෙන් ධනේ නැති වෙයි කියලා. ස්වාමියා අල්ලගත්ත කාන්තාවදගේ හරි බයෙන් ඉන්නවා ස්වාමියා නැති වෙයි කියලා. බිරිඳ අල්ලගත්ත ඔව් ස්වාමිවරු ඉන්නෝ බිරිඳ නැති වෙයි කියලා හරි බයයි. මොන වගේද ඔය මහත්තුරු මේ බිරිඳවරු රකින්නේ? අර සින්දුවක කියනෝනේ කොහොමද, මැණිකක් රකින්න ආරංචි දෙකුසේ. ඒ කියන්නේ නයා මහ මුදුම ආසත්තකින් ඉන්නවා, හැපිලා වැළපිලා මැරෙනවා මැණික් ගලගත්තොත් නාගමාණික්ය. ඒ විදිහට අල්ලගෙන තියෙනවා. ඔය විදිහටම පුත්තාමත්ති කියලා දරුවෝ අල්ලගෙන ඉන්නවා සමහරලාට. මේ රකින්න පුළුවන් දේවල්ද මේ අල්ලගෙන ඉන්නේ? දැන් මේ කියන්නේ සම්මුතිය වෙනස් කරන්න නෙමෙයි, සම්මුතියේ යුතුයකම වගේ කියන. නමුත් යථාර්ථය තුල මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. පුහුණුවක් ඇති කරගන්න ඕන. කවදා හෝ එක් දිනක ඔබට මේ සියල්ලගෙන් සමු ගැනීමට දවසක් එනවා. ඔබේ ප්‍රියතමයන්ගෙන්ම වෙන්වීමට ඔබට දවසක් එනවා. ඒක මරණයෙන් කෙලවර වෙනවා. ඒ මරණයේදී කෙලවර වෙන අත්හැරීමේ අත්දැකීම ජීවත් වෙලා ඉඳි ලැබීම තමයි සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම කියලා කියන්නේ. එරන් ඥානසාරයන් වහන්සේ මරණයටපත් වෙලා අවුරුදු 17ක් වෙනවා, 18ට ලබනවා. මේ ලබන 25 වෙනිදා හරි අපූර්ව දවසක මැරුණේ නත්තල් දවසේ. දැන් හැමදාම ඉතින් නත්තල් දවසේ සමරන ආනන්ද හිමියන්ගේ මිය යෑම. එදා ඉඳලා ඉන්නේ ආනන්ද හිමියෝ නෙමෙයි, ආනන්ද හිමියන්ගේ රූකඩය. ආනන්ද හිමියන්ගේ රූකඩය ඇවිදිනවා, කතා කරනවා, බණ කියනවා. ඔබ තාත්ත නැද්ද රූකඩයක් සේ ජීවත් වෙන්නේ? බණ කියපිය ගුවම් බණ කියන නාත්තපිය ගුවම් නවත්තන. දානි වලඳ පිය කිව්වා වලඳන, නවත්ත පිය කිව්වාම නවත්තර ගන්න. නිය දහරාවක් වගේ ඉඳ තියෙන තැනකින් ගලා යෑමේ මෘදු බවක් ඒකේ තියෙනවා. දැන් බලන්න ඔය සියලුම ගංගාවල් හතකු ඒව නෙමෙයි. ප්‍රධාන මහා ගංගාවල ඔය කිසි එකක් හදපු ඒවා නෙමෙයි, මේ ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය වෙච්ච. ඒ ගංගාවල් වලට හොඳ ශක්තිමත් බැමි තියෙනවා, ඒ වගේම වංගු තියෙනවා, ලොකු හෙල් ප්‍රපාත තියෙනවා. ඒ ඔක්කොම හදාගත්තේ ගංගාව විසින්මයි. අර මිනිස්සු හදපු දේවල් වලට වඩා හදන්න ගියා නම් එහෙම මෙපමණ ධනස්කන්ධයක් යනවායි කියලා කියන්න බැරි තරම් ධනස්කන්ධයක් යන එයක් වෙනවා ඒ ගංගා හදන්න ගියෝ. නමුත් ස්වභාව ධර්මයේ තුල ඒ සියල්ල ශක්තිමත්ව සෑදුනා. ඒ නිසා පින්නතුනේ ගඟක් හැදෙනවා වගේ, ගඟක් ගලා යනවා වගේ ඒ ස්වභාව ධර්මයේ තුල ශක්තිමත්ව ඔබ සෑදෙනවා. ඔබ ධර්මයේ තුල හරියටම පිහිටියා.
මේ හැම දේශනාවකින්ම ප්‍රකාශනය වෙන වචන දිහා බලලා හරියට සාරය ගන්නවා නම් ඔබට පින්නතුනේ මේ ලෝකේට තියෙන චන්ද රාගය දුරු වෙන්නේ හැම මොහොතකම. චන්ද රාගය නිසා නේද ඔය ඔක්කොම දැඩි ආසත්ත භාවල්, දැඩි මානසික පීඩන යොම ඔක්කොම තියෙන චන්ද රාගය කියන්නේ කැමැත්ත ඇලීම. ඡන්දදායකයෝ වගේ තමයි. ඡන්දදායකයෝ ලෝකේට ඡන්දදායකයෝ. මේ මේ දේවල් වලට මාගේ ඡන්දය. මතු පිටින් ඒක සම්මුතියක් හැටියට තියාගන්න. මම කියන්නේ ඒක සම්මුතිය වළක්වන්න කියලා. පරමාර්ථයක් හැටියට සිතෙහි නොගෑවෙන මට්ටමට ඒක ඉවත් කර ගැනීම සඳහා වීරය කරන්න ඕන, ආදීනවේ බලන්න ඕන. ඒවයින් නිස්සරණ වෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. දැන් අපි කෙනෙක්ගේ කෙරෙහි තියෙන මානසික කම්පන දුරු කරන්නේ කොහොමද? ඒ විශාල කම්පන වලින් එන මේට මිනිස්සු අපිට කියලා දෙන්න තියෙන ආදීනවය. ආදීනවය කියලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක අත්හැරලා දානවා. ලොකු රණ්ඩු කරගන්න හිතන එක අත්හැරලා දානවා. පොඩි ධනයක් පස්සේ ලොකු කලකෝලහලයක් කරගන්න හදන එක අත්හැරලා දානවා. වඩා ලාභදායක පැත්ත යාට පෙන්වලා දුන්නාම ඒක අත්හැරලා දානවා. ඒකයි ධර්මයෙන් කරන්න පිළිතුරේ. කුසලයෙන් හැම විටම තමාට අලාභයි. අධර්මයේ හැම විටම තමන්ට අලාභයි. ඇත්තම බුදුදහම මේ කියන්නේ ලාභ ලබන්නේ සැප විඳින්නයි. ලාභ ලබන්නේ සැප විඳින්නයි. ඉතින් ඒකට අකමැති වෙන්නේ ඇයි අපි? අසේවනාච බාලාන බාලයෝ ඇසුරු කරන්නේ නැත්නම් අපිට ලාභයි. පණ්ඩිතානංච සේවන අපිට ලාභයි. පූජාච පූජනීය පිළිවෙත්තම් පුදන්න ඒක අපිට ලාභයි. ඒ ඇත්තන්ගේ ඒ අනුකම්පාසිත කොයි වෙලාවක හරි ගොඩ නැගෙනවා. එක්තරා මනුස්සයෙක් අහිංසක දුප්පත් තත්වයකට පත් වෙලා ගොඩාක් මහලු වියට පත් වෙලා ආවේ මේ මහාන වෙන්න. ඉතින් අවිල් මහානකම ඉල්ලුව නමුත් එයාට මහාන වුණා කියලා ඉවරලා මේ ශාස්ත්‍රික පිළිවෙතක් පුරන්න බෑ. තරම් වයෝවෘද්ධ කෙනෙක්. සරුවත් හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා ඉල්ලීමක් කළා, හා ස්වාමීනි මට මහාන වෙන්න ඕන මේ අවසාන කාලේ කියලා. බුදුහාමුදුරන්ට ගිහිල්ලා සැලකලා සරියුත් හාමුදුරුවෝ මෙහෙමයි, මෙහෙම වයෝවෘද්ධ මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා මහාන වෙන්න කියලා. හැබැයි සාහසනික පිළිවෙතක් දහමක් මොකවත් කරගන්න බෑ. එයා ගොඩාක් වයෝවෘද්ධයි රෝගී කෙනෙක්, මේ මහාන කරනවද නැද්ද? බුදුහාමුදුරුවෝ අහන්නේ සරියුත් හාමුදුරුවන්ගේ, සරියුත් මේ මිනිස්සයා මේ භික්ෂු සංඝයාට එක දන් හැන්දක් හරි බෙදලා තියෙන කෙනෙක්ද කියලා. ඊට පස්සේ කියනවා ඔහුට ඇති හැකි කාලෙ බොහෝ සද්ධාවන්ත කෙනෙක්, අපිට දම් බොහෝ බෙදපු මේ උපාසක මහත්තයෙක් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් මහාන කරන්න. මේ මහාන කරලා ඊළඟට භික්ෂුන් වහන්සේලාදී සාතු සප්පායම් කරන්න වෙන්නේ මෙයා මහාන කරගෙන. දැන් අපි කැමතිද නේද ගන්න ලෙඩවල් දාගන්න? මෙච්චර කාලයක් හොඳට එන්ජොයි කරලා කරලා එනවා නිකන් වයසට ගියාම කොට බිම ඇනකොට නඩත්තු වෙන්න කියලා. වැඩි හිටි ඔය මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලාට නිවාස හදලා දෙනවා. මේ වෙනකොට මහලු නිවාස වගේම භික්ෂු නිවාස හදලා දෙනවා. ඒවයින් බලනවා මහාන කපෙන් අඩුම තරමේ අවුරුදු 10ක්වත් ගිහිල්ලා තියෙනවා කියලා. නැත්තම් මහාන වෙලා මේ එනවා ටග් ගාලා. එහෙම එහෙම විරිසුටිකකුත් ඉන්නවා.
මේ මහාන වෙච්ච එක හමුදුරේකුත් ඉන්න හැමෙකින මේ රස්තියාදු ඇවිද ඇවිද වැඩ කර කර කටයුතු කරගෙන ඉඳලා ජීවිතේ පිළිවෙලක් නැහැ අවසාන කාලේ සිවුරක් දාගෙන මෙහෙ ඇවිදිනවා. ඒක පව් දෙකක් කරගන්නවා යා ජීවිතේ. මේ කාලේ කරගත්ත පවට තව පව් රැස් කරගන්නවා. මහාන කම දැවිල චේතනාව අපිරිසුදු වෙලා තිබුණා. අතන බොහොම ශ්‍රද්ධාවෙන් සාසන දයාවෙන් එයාගේ ගත සමය නැති වුණත් මහාන වෙන්නාවේ සරියුත් හාමුදුරුවෝ කළගුණ සැලකුවා. එහෙනම් මේ පූජාච පූජනීයානන් කියන තැන ඒ බුදුවරු කෙනෙක්ගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ශ්‍රද්ධාව කැමැත්ත කෙනෙක් දිනාගත්තොත් එහෙම ඒක යාට බොහෝ හිතසුව පිණිස පවතිනවා. බොහෝ හිතසුව පිණිස පවතිනවා. බොහෝ හිතසුව පිණිස පවතිනවා. මේ දේශපාලකයෙක් යාළු කරගත්තාම රස්සාවක් හදාගන්න, මාරුවක් හදාගන්න, ඈ වෙළඳ දෙයකට ව්‍යාපාරයකට ලයිසන් එකක් ගන්න හරි ලේසියිනේ. ඒක පාලකයෙක් ඔබට සංසාරේට ලොකු උපකාරයක් තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ සිත් පහදවා ගැනීම දිනා ගැනීම. පවාදයක් කර නොගැනීම. ඒක තමන්ගේ යහපත පිණිස පවතින. හැබැයි ඒක මොහොම ගැඹුරු සිතෙන් බලන්නේ මෙයාගේ ශ්‍රද්ධාව කොතනද තියෙන්නේ, ප්‍රඥාව කොතනද තියෙන්නේ කියලා. ලස්සන කවර වලින් ඔතාපු බෝම්බ වගේ වෙන්න බෑ. ඈ එහෙම වෙන්න බෑ. ධර්මය පෙන්නුතුනේ ඖෂධයක් හැටියට උපමා කළේ එක්තරා විසක් තියෙනකොට ඇඟේ ඒ විසට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම ප්‍රතික්‍රියාවලියක් ලබා දීලා ප්‍රතිශක්තිකරණයක් ඇති කරලා දෙයිලා අර විස අයින් කරනවා යගේ. ඒකට අපි කියනවා ඖෂධය කියලා. ධර්මයක් ඒ වගේ ඖෂධයක්. ශරීරයේ තියෙනවා විසක්. මොකද්ද විස? අවිද්‍යාව මුල් කරගන්නා ලද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ආදී කොට වශයෙන් පවතිනා වූ මේ දස සංයෝජන තියෙනවා. ඒවයි තියෙන විස දුරු කරන්න. ඒ විස අල්ල ගන්න හොඳ නැහැ. විස දැන් අපි දුරු කරන්න හැදුව සමහර අය ඒ විස අල්ල ගන්න. දැන් ඒ සිත අපි අයින් කරන්න හදනකොට ඒක අයින් කරන්න බැහැ. ඒක අල්ල ගන්නවා. දැන් අපිට දුම්පානෙන් හරි ගෙන නිදහස් කරන්න පුළුවන්. එයා දුම්පානෙන් නිදහස් වෙන්න කැමතියි කිව්වොත් විතරයි. බීමතින් හරි යා නිදහස් කරන්න පුළුවන්. බීමතින් නිදහස් වෙන්න කැමතියි කියලා තමයි. සසරින් වුණත් ඔබ නිදහස් කරන්න පුළුවන්. ඔබ සසරින් නිදහස් වෙන්න මෙතන ඉන්නව පින්නතුන් සතර අපායෙන් බේරිලා සුගතිය බේර ගන්න කැමති පින්නතුන් ඉන්නවා. මේ තියෙන සැපේට වඩා සැපේන් සැපේකට යන්න ඕනේ කියලා කල්පනා කරන පින්නතුන් ඉන්නවා. ඒ වගේම මේ භව ගමන කෙලවර කරලා නියත වශයෙන් සතර අපායකට නොවැටෙන මට්ටමකට එන්න ඕනේ කියලා අදහස් තියෙන පින්නතුන් ඉන්නවා. ඒ වගේම මේ ආත්මේම මාර්ගඵල අවබෝධයක් සාක්ෂාත් කරලා පුළුවන් නම් මේ ආත්ම භාවයෙන්ම නැවත සසරක් අල්ලන්නේ නැතුව මෙතනින් නික්මෙන්නට ඕනේ කියන සිත තියෙන පින්තුණු තියෙනවා. හැබැයි හිතේ කොච්චර පණ තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක බලන්න ඕන. සමහර අයගේ ලොකු අරමුණක් තියෙනවා. නමුත් අරමුණ ජය ගන්න ලොකු ශක්තිය නැහැ, පණ නැහැ. ඒ පණ නැති කෙනෙක් හිතලා වැඩක් නැහැ ඒක. ඒක බොහෝ ශක්තියක් තියෙන ඕනේ ඒක හිතේ. නිකම්ම අවශ්‍යතාවයක් තියෙනවා නේද? නැගොය මිනිසුන් හැමෝටම දියුණු වෙන්න ඕන, පෝසත් වෙන්න ඕන, පිළිවෙලක් වෙන්න ඕන කියලා හැමෝටම ඒ ආශාව තිබ්බට පණ නැහැ. මොකද පණ නැහැ කියන්නේ ශාරීරික පණ නැතිව එක නෙමෙයි. ඥාණය අවශ්‍ය කරන සතිය කැපවීම, නිර්මාණශීලීත්වය, කලමනාකරණය නැහැ. ඒකට අපි කියනවා පණ නැහැ. ඒ වගේම අපිට හොඳ සති සම්පොජ්ජංගයේ තියෙන්න ඕන, ධම්මවිචේ සම්පොජ්ජංගයේ තියෙන්න ඕන, සතර සම්‍යප්පදානයේ තියෙන්න ඕන. දැන් මේ අවුවයි වැද්දයි හුලඟයි කියලා පස්සට යන කෙනෙකුට වැඩ කරන්න බෑ. ග්‍රහාපල රාහු කාලේ ඒ මේ ඔය ඔය ඇයිටියුත් මේ මිනිස්සු නැති මගස්ථානය. පින්නතුනේ මේ රටේ තියෙන මහා හිණයක් තමයි මේ කේන්ද්‍රකාරයෝ. බැලපු ගමන් කියන මේ දවස්වල යාන වාහන වලින් අතුරු කියන මේ මිනිස්සයා කොහොමද පාට යන්නේ ඊටපත්. විදේශ සංචාර සම්පූර්ණයෙන් එපා කියන මේ කාලේ යන්න එපා කියන. කොහොමද දැන් සමහර මිනිස්සුගේ ව්‍යාපාර තියෙන්නේ සතියේ දෙපාරක් විතර විදේශ ගත වෙනවා. කොහොමද මේ වැඩ කරන්නේ? ඒ නිසා මම හිතන්නේ බලන්න එපා. සරසිල්ලෙන් ඉන්න නම් ලග්න බලාපල බලන්න එපා. දැන් ඔය SMS දාලා සල්ලි ගෙවල ෆෝන් එකට කිරින්න ගන්න පුළුවන්. කරන්න එපා, මහා අපරාධයක්. එහෙම නැත්තම් කේන්දර හදන ඒ කියන අයට කියන්න තියෙන අනේ මේ මිනිස්සුන්ගේ මනස විනාශ කරන්න එපා. මේ මිනිස්සුන්ට පොසිටිව් සිතිවිල්ලක් දෙන්න, මේ මිනිස්සුන්ගේ මානසික දුබලය කරන්න එපා කියලා. අන්න එහෙම ඇප් එකකින් මේ කේන්දර බලාපල කියන මිනිස්සෙක්ගේ එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන අද ඔබට වාසනාවන්ත දවසක්, ඔබගේ සිතුම් පැතුම් සියල්ල සඵල වෙන දවසක්, ග්‍රහය උච්ච වෙලා තියෙනවා, පාපකාරී නීච කියලා කියන ග්‍රහයෙක් අන්න එහෙම කෙනෙක් හම්බ වෙන්න ඕන. ඒක වැදගත් වෙන්නේ. එහෙම ආය කලාතුරකින් ඉන්නවා. ඒක පොසිටිව්. දැන් මට මතකයි මම පොඩිම කාලේ මහාන වෙන කලේ මේ තරා ශාස්ත්‍ර කෙනෙක් ගැහණු කෙනෙක් ඇවිල්ලා එන්න මාත්‍යා ශාස්ත්‍රයක් කියන්න එන්න කියලා කිව්වා. මම ගියා මේ ශාස්ත්‍රය අහන්න මට සල්ලි නැහැ කියලා මම කිව්වා. ඊට පස්සේ සල්ලි ඕනේ මාත්‍යා. ඒ අතපොට්ටක් දෙන්නලා යන්න කියලා යන්න කිව්වා. මේ මහත් මේ මිනිස්සේ මේ ගැහණුගේ ශාස්ත්‍ර කියන යන්න වෙන හොඳ දෙයක් කිව්වා. මාත්‍යා මේ දවස්වල හොඳට ඉගෙනගෙන වැඩ කටයුතු කරගෙන යනවද කියලා. මම ගියා මොකක්වත් නැහැ, මම මේ ඉන්න ඔහෙනික අපතේ ආගේ කියලා. නෑ නෑ මාත්‍යා එහෙම කියන්න බපුවා. එහෙම කියන්න බපුවා මාත්‍යා. මාත්‍යා මෙහෙම හිටියට ලොකු තැනකට යනවා. කොහොමද වැඩේ? මං ගිහුවා ඉතින් කීයක් හරි ගන්න ඔය වගේ කතන්දර කියනවනේ හැමදෙස්සෙම කියලා මං ඒකත් බාල්දු කරා. එහෙම කියන්න බපුවා මාත්‍යා. තනි වෙපා. සල්ලි වෙපා. මාත්‍යා මෙහෙම හිටියට ලොකු තැනකට යනවා. හරි 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 මං දන්නවනේ මං ගෙනල්ලා දෙන්න කීයක් හරි කියලා ඉවරලා කිව්වා. මං ගෙනල්ලා ඒ දවස රුපියල් 10ක් 30ක් දුන්නාම ඉතින් ලොකු ගාණක් ඒක. මේ ඒ කියන්නේ දැන් අපි 70 ගණන් වල ඉතන 70 ගණන් වල 90 ගණන් වල ඉතන නේද? ඉතින් ඒ නිසා එහෙම ඇවිල්ලා ඇහුවා මම දුන්නාම මම හිතුවා මේක සල්ලි ගන්නම කියපු දෙයක් කියලා. මම ඒක දුන්නාම ඒ මනුස්සයා කිව්වා නෑ මාත්‍ය සල්ලි ඕනේ නෑ කිව්වා. දැන් වෙන කෙනෙක් නම් සල්ලි අපේක්ෂාවෙන් කිව්වොන ඔක පාට ගන්නටක් වැඩි කිව්වා. නෑ නෑ මං ගෝ හරි හරි මේක තියාගන්න කියලා. නෑ මාත්‍ය සල්ලි වෙන වෙන්නේ නෑ මේ කිව්වේ. සල්ලි එපා කිව්වා. දෙපාරකට එපා කිව්වහම තුන්වෙනි පාරත් එපා කියනකොට මට තේරුණා මෙයා සල්ලි වලට නෙමෙයි මේක කිව්වේ කියන්නේ අර සිත කැඩුනා. ඒ කියන්නේ අර ශාස්ත්‍රයේ නිගා කරලා බලපු එක පහත් කරලා බලපු එක ඒ සිත මගෙන් අයින් වුණා. තුන්වෙනි පාරත් එපා කියනකොට. හතරවෙනි පාර කියනකොට නෑ මේක තියාගන්න ඕක කියලා දුන්නා මම. ඊට පස්සේ ගත්තා ඒ මනුස්සයා. හැබැයි මගේ හිතේ තැන්පත් වුණා. මොකද්ද? ලොකු තැනකට යනවා කියලා. කොහොමද පොසිටිව් එක? ඒ නිසා මම දැන් ශාස්ත්‍රකාර නිකන් හරි දැක්කොත් එහෙම මම ඒගොල්ලන්ට උදව් කරනවා. අර පොසිටිව් එක ඇති කළාට සමහර දැන් වලයි මම හම්බුනවා ඔක්කොම අඬ ගහලා අයිස්ක්‍රීම් අරන් දෙනවා මොනවා හරි දෙයක් කරනවා. ඒ පොසිටිව් තින්කින් එක ඇති කරේ ඒ ශාස්ත්‍ර කියන ඒ අර ශාස්ත්‍ර අම්ම කෙනෙක්, ගෑනු කෙනෙක්. කොහොමද එයාට කරන්න පුළුවන් වෙච්ච දේ? ලෝක විශිෂ්ට ඉන්න ඔය මොහමඩ් ප්‍රාෆ් කියන මහා සංගීතඥයා ඇතුළත පත් කරලා තියන්නේ ඒ වගේ පාරේවිදම මිනිස්සෙ. මෙයා මේම ඉරියන මුළු ලෝකේම ජනප්‍රිය සුපතල මහා ගාන්ධර්වයේ ගායකයෙක් බවට පත් වෙනවා කියලා අර පුංචි ළමයාට කියපු එක තමයි අමල තාත්තට මේ මහා දාර්ශනිකයෙක් බවට පත් කරේ. අතව ඔය විදුලි බල්බ එහෙම හොයාගත්ත විද්‍යාඥයෙක් එතෙන්ටපත් කරලා තියෙන තමන්ගේ අම්මා. ඒ කියන්නේ පාසලෙන් එයා ඉවත් කරනවා මේ ළමයා ඉගෙන ගන්නෑ, මේ ළමයා අනිත් අයටත් කරදරයක්, මෙයාට උගන්වන්න මේ අපිට පුළුවන් කමක් නැහැ, ඔයාම ගෙදර තියාගෙන ඕන උගන්න ගන්න කියලා ඉවරලා පාසලෙන් අයින් කරනවා. අම්මට ඒ උපලියුම අම්මා කියලා බලනවා. බැලුවාම ඒක පුතාට කියන්නේ අනිත් පැත්තට. පොසිටිව් කරලා මොනවද කියන්නේ? පුතේ ඒගොල්ලෝ කියනවා ඔයාට උගන්වන්න අපේ පාසලේ සම්පත් මදි. ගුරුවරු නැහැ. වාට ඒ තරම් ඉගෙන ගැනීමේ කුසලතාවයක් හැකියාවක් තියෙනවා. ඒ නිසා අපිට ගෙදර තියාගෙන වාට අධ්‍යාපනය දියුණු කරන්න කියලා පාසලේ ටීචර් කියලා දෙනවා. ඒ කියන්නේ අපි ළඟ සම්පත් නැහැ අපිට වාට උගන්නන්න පුළුවන්. ගුරුවරු නැහැ අපිට අධ්‍යාපනය මදි අපේ වාට මේ දරුවට උගන්නන්න. ඔයා ඒ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කිව්වහම උදාහරණ මොකද ඇති වෙන්නේ? මම විශිෂ්ටෙක් කියලා හිතනවා. කොහොමද මේ පොසිටිව් අදහස ඒ තුලින් උපදිනවා? දැන් අද අධ්‍යාපනයේ සුභවතන දවසක් මේ දරුවට ඔන්න ඔය වගේ ලස්සන බීජයක් තමයි ඕ සිත ඇතුළේ තියන්න ඕන. එයා මොන වගේ කෙනෙක්ද, කෙනෙක් බවට පරිවර්තනය කරගන්න උවමනාද, අන්න එතෙන්ට ඒ දේ තියන්න ඕන. අපි කතා කරේ අර මනස බිඳවට්ටන කේන්දර කාරයන්ගේ නෙගටිව් අදහස් නිසා මේ රටට මිනිස්සුන්ට වෙන දේ. මේ නිවන් මාගත් එච්චරයි. මට මේ භවයේදී මේක දකින්න පුළුවන්. අපිටත් තිබුණා මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි. ඒක මන් දන්නේ කොහෙන් ආපු දෙයක් කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් නම් බුදුහාමුදුරු ඒ දේ කරන්නේ. ජේසුස් වහන්සේ කළාද යම ඒ දේ මටත් කරන්න පුළුවන්. මිනිස්සෙක්නේ. ඈ හදට ගියාද ඒ දේ මට කරන්න පුළුවන්. ලෝකෙ මොන තරම් විද්‍යාත්මක සොයා ගැනීමක් කරාද ඒ දේ මට කරන්න පුළුවන්. බැරි දෙයක් නැහැ. මට කියන්නේ වහවල් දේ අහවල් ගණා කරලා තියෙන වට කරන්න බෑ කියලා හිම එකක් නැහැ. හොඳ දේවල්. කවුරු හරි කිව්වොත් එහෙම දේවදත්ත අපායේ ගියා ඔයාට බෑනේ අපායේ යන්නේ කිව්වට එහෙම යන්නේ ඈ රාවල් ගෙන අතුරින් තරලා බැරන ඔයාට බෑනේ කරලා බැරෙන්නේ එහෙම දේවල් ගන්න හරි දේ හොඳ දේ ගැළපෙන දේ අවශ්‍ය දේ මේ ලෝක විශිෂ්ට දෙයක්. ඔව් යම්ිස්සේ මිනිස්සෙක් ලෝක කරලා දෙන ඉදි මර්ථක නැකි එච්චරයි. ඒ වගේම මෙතන අනිත් අය අවබෝධයටපත් වුණාම තමන් කල්පනා කරනවා එයාට මේක පුළුවන් නම් මටත් මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ වරි වෙන්න නෙමෙයි කලබල වෙන්න නෙමෙයි තියෙන්නේ මම තමන්ගේ උත්සාහය තව පොඩ්ඩක් වැඩි කරගන්න විතරයි තියෙන්නේ. දැන් ඔය මේ කුසලතා බලන තරඟ තියෙනවා එක එක ක්‍රීඩා තරඟ වගේ ඒවා. ඒවයි හරි කඳු නගින්න තියෙනවා, ලන වලින් බහින්න තියෙනවා, මඩේ යමක් හංගලා තියෙනවා, ඒක අහුල ගන්න ඕන. ඊට පස්සේ පීනන්න ඕන නේද? ධනගාලා යන්න ඕන. එහෙම 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 ගිහිල්ලා ඉවරලා බාධක දිනීම් තරඟ තියෙනවා. ඒ තරඟවලදී එක කාරණයකදී සමහර වෙලාවට එක්කෙනෙක් පරක් වෙනවා. අර මඩේ හංගපු එක හොයා ගන්න බැරුව. සමහර කෙනෙකුට අත තියෙනකොට පහ වෙනවා. ඉතින් මෙයා අර එහා පැත්තේ කෙනා මඩේ තියෙන එක හොයාගෙන එයා දුවන දිහා නෙමෙයි බලන් ඉන්න ඕන. තමන් අර මඩේ අත ගාලා ඕ තමන්ගේ අර සැඟවිච්ච ඔව් තරුව හරි යතුරු හරි හොයා ගන්න ඕනේ. යතුරු මඩේ හැංගිලා තියෙන යතුරු තමයි ඊළඟ ලොක් එක අරගෙන යන්න තියෙන්නේ යාට. ඒක තමයි හොයන්න ඕනේ ඉච්චරයි. ආයි ආර එහා පැත්තේ කෙනා යතුරු හොයන් දුවන එක ඒක වැඩක් නැහැ. ඒකයි යාගේ ලක් එක. එහා පැත්ත තව එක්කෙනෙකුට පරක්කු වෙනවා වෙන්න පුළුවන්. ඒක වැඩකුත් නැහැ. ඈ තමන් හොයා ගන්න ඕනේ. කොහොමද අවබෝධ කරන්නේ? සියල්ල අතහැරිය දාද සියල්ල අවබෝධ කරන්න. මොනවද සියල්ල කියන්නේ? සියලු සංඥා, සියලු චන්දරාගයන්. මේ අවබෝධයට පත් වෙන ඕනම කෙනෙක් පින්නතුනේ ගැඹුරු සිතින් අවධාන චේතනාවෙන් සියලු චන්දරාගයන් දුරු කළමයි අවබෝධ කරගන්නේ. කෙනෙකුටදී මතු පිටින් පේනෝ වෙන්න පුළුවන් මෙයා මේකට ආසයි අරකට ආසයි මේකට ආසයි කියලා. නෑ. ඒ හුදේ සම්මුති පරිහරණය විතරයි එයා සිත එතන අලවල නෑ. කනිවාරෙන් කියන්නේ අලවන්නත් බෑ, අලවෙන්නෙත් නෑ, අලවන්නෙත් නෑ. කෙනෙක්ගේ සීන් නියම ගතිය බලන්න පුළුවන්කම තියෙන එයා අවසානයේ දක්වාම තෙරපන්න ඕන. දැන් ওই බාණ්ඩවල ශක්තිය බලන්න ලෝකේ ඒ අර තෙරපන මැෂින් වලට දාලා ඒ මැෂින් වලින් ඒ බාණ්ඩ ඒ යකඩ තෙරපනවා. තෙරපල බලලා මේක කොච්චර කිලෝ ගානකින්ද මේක චප්ප වෙන්නේ කියලා පරීක්ෂණ වලට භාජනය කරනවා. කොයි පැත්තෙන්ද කොයි විදියටද මේක පුපුරා යන්නේ කියලා බලනවා. ඉතින් ඔබේ සිත ඔබට සිද්ධ වෙයි අවසාන තෙරපීමේදී ඇතිවන ප්‍රතිඵලය. අවසාන තෙරපීමේදී සියල්ල අතහැරන තැනට ගොඩනැගිච්ච මනසක් තමයි පිළිතුනේ මේ ආර්ය ශ්‍රාවකයාගේ මනස. ආර්ය මනස ශ්‍රාවකයාගේ මනස අවසාන මොහොතට දක්වා තෙරපුවොත් එයා සියල්ල අතහරිනවා. නමුත් මේ පුහුදුන් ලෝකයේ අවසිතක් අවසාන දක්වාම තෙරපුවොත් මේ තෙරපීම කොයි විදිහටද යන්නේ? පුහුදුන් ලෝකයේ ඒ තෙරපීම බොහොම නරක පැති වලට පෙරලෙනවානේ. තමන් විනාශ වෙනව, අනුන් විනාශ කරගන්නව, හැමෝම විනාශ කරගන්නව, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් ඔබේ හිත හොහේ නිශ්ශබ්දව තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ කියලා ඔබ හොඳටම දන්නවා. ඔබ හොඳින්ම ඔබේ සිත පරීක්ෂාවට භාජනය කර යුතුයි. දැන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් බවට පත් වෙනකොට ඒ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ එයා හැමතිස්සෙම ගලව ගලව බලනවා. ටීවී වේවා රේඩියෝ වේවා ඒවා ගලව ගලව ඒවයි කෑලි දත්ත ඒවයි රසායනික සංයෝග ඔක්කොම දන්නවා. කොයි එයා ඒකට කියනවා එයා ඒ සම්බන්ධයෙන් ඉන්න ඉංජිනේර කෙනෙක්. ඒ වගේම තමයි මනස පිළිබඳව. ඒ වගේම තමයි මනස පිළිබඳව හොයලා අපිටත් හැම කෑල්ලක්ම ගලවල බලන්න. අරයා බැන්නාම කොහොමද මට දැනුනේ? මහත්තයා බැන්නාම කොහොමද මට දැනුනේ? නෝන බැන්නාම මට කොහොමද දැනුනේ? අර අලාභෙ සිද්ධ වුණාම මට කොහොමද දැනුනේ? මේ දේ අත්හරින්දි මට කොහොමද දැනුනේ? මේ වචන කියද්දි මට කොහොමද දැනුනේ? ඒකයි බලන්න ඕනේ. මට අපේ අර පක්ෂෙට බනින්දි කොහොමද දැනුනේ? අපේ නායකයට බනින්දි කොහොමද දැනුනේ? අපේ මාත්‍යයට බනින්දි කොහොමද දැනුනේ? ඈ මේ පරීක්ෂාවෙන් ඉන්නෝ මෙයා මේ සම්බන්ධයෙන් හොඳට. මොකද මේ හැම කෑල්ලකම තියෙන ස්වභාවය ඈ තේරුම් ගන්න ඕනේ. මේ සම්මුතිය මුකුත් නොකර ඉන්න හැපයි කියන එක නේ. සම්මුතියෙන් දේවල් කරන්න මේ මනස තේරුම් ගන්න. තේරුම් ගන්න තරමට පින්නතුනේ මනසේ තියෙන උපාදයේ ආත්ම උපාද තితి බංග කියන අවස්ථා තුන පිළිබඳ හොඳට අවබෝධ වෙනවා. එවිට මේ සෑම කාරණයකම උපදීමක් පැවැත්මක් අවසානයක් තියෙනවා කියලා එයා දකිනවා. දකින තැන එයාට මේක මම මගේ කියලා අල්ලගන්න දෙයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. මම මගේ කියලා අල්ලගන්න දෙයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් අපි මල් පිපෙනවා අපේ මෙදුලේ. අපි සමහර මල් දකිනවා. මේ මල කොච්චර දවසක් තියෙනවද කිව්වම අපි කියනවා මේ මල දවස් දෙකක් තියෙනවා. මේ මල නම් දවසයි තියෙන්නේ. මේ මල නම් සතියක් විතර තියෙනවා කිව්වා. ඇන්තුරයන් වගේ මල් තිබුණා ගොඩක් දවස් තියෙනවනේ. සති දෙක තුනක් තියෙනවා කියලා කියනවා. එයා ඒකේ උපාදය පැවැත්ම මරණයත් අපි දන්නවා. අපේ හිත සූදානම් කරලා තියෙන්නේ ඒ කාලෙදී මල නැතිවෙනවා කියලා. සමස්ත ජීවිතයේ පිළිබඳව විදර්ශනා කරලා බැලුවට පස්සේ පිටුතුනේ මේ සියලු ධර්මතාවයන් වල යථා භූත தত্ত্বය පැවැත්ම එයා දැක්කට පස්සේ කිසිම කලබලයක් ඇති කරගන්න ඕනේ නැහැ. මෙයා මේකේ හට ගැනීම, මේකේ පැවැත්ම, මේකේ විනාශය මේ මොහොතේ සිද්ධ වෙනවා, මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා යථා භූත අවබෝධයෙන් තියෙනකොට පිටුතුනේ අතහරින ආයම් වෙන දෙයක් ඕනේ. දැන් ওই පිට තියෙන මල් දිහානේ බැලුවේ. ඒ තමා කියන ගස, තමා කියන මල පැවැත්මත් කොයි වගේද කියලා බලන්න ඕනේ. පිටදීන් බලන්න හරිය ලේසි. තමා දෙසට හැරිලා තමාට වෙන දේ බලන්න තමයි හරි අමාරු. ඇස් හැදිලා නැත්තේ දෙන්න. දැන් මම කියන කෙනෙක් අතහැර අතහැර යනවා මිසක් කෙනා අතහැර අතහැර යන්න පුරුදු වෙන්න ඕන. මම කියන පුජ්‍යලයාට නොයෙකුත් පණිවිඩ දුන්නාම එයා මම කියන කෙනෙක් හැටියට ඒක අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. දාර්ශනිකයෙකුට අපහසු වන්නේ දාර්ශනිකයා විදර්ශනා කිරීම. එහෙම නැත්නම් දාර්ශනිකයෙකුට අත්තරින් අපහසු වෙන්නේ දාර්ශනිකයා. පුජ්‍යලයෙකුට අත්තරින් අපහසු වෙන්නේ පුජ්‍යලයෙකුට. දැන් මේ ධම්මග යන ගොඩාක් මේ උතුමන්ට දීපු මේ හරි ශ්‍රාවකයන්ට දෙන උපදේශයක් තමයි ඔබ දාර්ශනිකයෙකු නොවන්න. විදර්ශනා කරන්නෙකු නොවන්න. ඔබ බෞද්ධයෙකු නොවන්න. ඔබ සත්‍යවාදියෙකු නොවන්න. ඔබ දාර්ශනිකයෙකු නොවන්න. ඔබ ස්ත්‍රියක ස්ත්‍රියක නොවන්න. ඔබ පුරුෂයෙකු නොවන්න. ඔබ නරක කෙනෙකු නොවන්න. හොඳ කෙනෙකු නොවන්න. මඤ්ඤ මානේ කියන්නේ මම කියලා මාන්නයකට. මානේකට කියන්නේ ස්වરૂපයකට, කෝණයකට එනවා. දැන් මෙතන ඉන්න පින්නතුන් ප්‍රමාණයක් ඉන්නවනේ. ඒ ඇත්තන්ගේ මානය එක එක විවිධයි. තමා පිළිබඳව තියෙන මානය කෝණය. මානය කියන්නේ අනිකන් එක පුම්බගෙන ඉන්න ගතිය නෙමෙයි. හැම කෙනෙකුටම තියෙන මානය. සම්මුතිය දෙන්න ඕන එකක්. ඒක සම්මුතියේ ධාරාව තුළ තියෙන දෙයක්. ඒක සම්මුතියක් බවටම පත් කළා විතරක් ඔබේ ආධ්‍යාත්මය තුළ කිසිම තැනක ඔබ නොසිටිය යුතුයි. මම සම්මුතිය තුළ මම භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන ඒ නායකත්වය ගන්නවා. එහෙත් මම පරමාර්ථයෙන් නම් භික්ෂුන් වහන්සේ කෙනෙක්වත්, ස්ත්‍රියෙක්වත්, පුරුෂයෙක්වත්, ඕ මොනම කෙනෙක්වත්, උස් කෙනෙක්වත්, පහත් කෙනෙක්වත්, ජාතිකයෙක්වත්, ආගමිකයෙක්වත් නෙමෙයි මාන්නේ. අනති මානේ කියන්නේ මානේ නැති ස්වභාවය. මානයක් නෑ. මොනම මානයක්වත් නෑ. ඒ කියන්නේ මොනම මානේ කියන්නේ තෙරපන්න පුළුවන් කම නෑ. එනිසා මමායනේ බේරගන්න නෙමේ අපේ සටන තියෙන්නේ මමායනේ දුරු කරන්න. ඔබේ මමායනේ හොරු අරන් ගියොත් එහෙම එලවල හොයනවා. අනේ හොඳයි, සාදු කියලා සන්තෝෂ වෙන්න ඕන. හොඳ බෑග් එක ගෙදර තියෙන කුණු ටික ඔක්කොම පුරවලා මේ දාන්නම තැනක් නැත්තම් බස් එකේ අරන් යන්න කියලා. අරන් ගිහලා බෑග් එක පොඩ්ඩක් ඉස්සරහින් තියලා මිනිහට තියෙන පස්සට යන්න විතරයි චුට්ටක්. ටික වෙලාවක් යනකොට අරන් ගියට ගුණු බෑග් එක අදාල කවුරු හරි අරගෙන ගිහිල්ලා ඇති. ඊට පස්සේ අනිත් යාළුවෝ කියන්න බලනවා ආගේ බෑග් එක අරන් ගිහිල්ලා නේ. ඒකට කියන්නේ අනේ සන්තෝෂය මටත් ඔබ දාගන්න දාගන්න තරම් නැතුව හිටියේ. ඒ සන්තෝෂයි මේ ඕකේ නියමසේ මොහොතයි. ලංකාවේ කුණු හිමේ දාන තැන නැත්තම් ඔන්න ඕකේ වැඩේ. ආ විශ්වාසයෙන් හරියන උදට කැක් කරලා හරියන අරගෙන ගිහලා ඉස්සරහින් ගිහලා පොඩ්ඩක් පස්සට ගිහලා ටික වෙලාවක් යනකොට බෑග් එක අරන් කවුරු හරි බැහැ. ඇයි සිගම් තරවක් නැහැ. දෙන තුනේ මේ සියලුම විදුලි උපකරණ වැඩ කරන්නේ මේ විදුලියෙන්. ඒ උපකරණ වල විවිධත්වය දිනනවා. දැන් හඬ ඇහෙනවා ඒ විදුලිය නිසා. විදුලි පංකා වැඩ කරනවා විදුලිය නිසා. මෙතන රූප පේනවා විදුලිය නිසා. මේ ඔක්කොම සජීවීකරණයන් සිදු වෙනවා මේ ඔක්කොම විදුලිය නිසා සිද්ධ වෙන්නේ. හැබැයි එකම මූල ධර්මයයි යත් තියෙන්නේ. මොකද්ද? විදුලිය. එහෙනම් මිනිස්යාගේ ජීවිතේ මොකද්ද තියෙන්නේ? ඒක මූල ධර්ම මේ සංසාර ආලමන. තණ්හාව කියන මූල ධර්මය තමයි තියෙන්නේ. ඒකෙන් තමයි ඇහැ ක්‍රියාත්මක වෙන්නේ, කන, නාසය, දිව, ශරීරය කියන්නේ. එතකොට තණ්හාව කියලා කියවහම එකපාරට ඔබ පටු අදහසක් පහළ වෙන්නේ. අපි මේ සල්ලි වලට තියෙන ආසාව, දේපොළ වලට තියෙන ආසාව, ඒක තමයි ඔය හැමදෙරෝ කියන්නේ තණ්හාව කියලා කියන්නේ. ඒකයි කියලා හිතනවා. නෑ ඒක නෙමෙයි. වෛර කරන්න, ක්‍රෝධ කරන්න, ඉරිසියා කරන්න, ගැටෙන්න, කලකිරෙන්න නේද? මේව මට මොකක්වත් එපා කියලා හිතෙන්නේ ඒ තණ්හාවට. මට මේව එකක්වත් එපා කියලා හිතෙන්නේ එයාගේ ඉස්සරහ තියෙන තණ්හාවට. මේව ඕන කියලා හිතෙන්නේ තණ්හාවකට. එතකොට එපා කියන එකත් තණ්හාවෙන් නම් උපදින්නේ, ඕන කියන එකේ තණ්හාවෙන් නම් උපදින්නේ. මේ තණ්හාව දුරු කරන්නේ කෙසේද? ඔන්න ඔබට උත්තරයක් දෙන්න. එහෙමනම් ඔබ තේරුම් ගන්න ඇලෙන්න පවතින්නේ තණ්හාව නම් ගැටෙන්න පවතින්නේ තණ්හාව නම් තණ්හාව දුරු කරන්නේ කෙසේද? අපේ දෝ මෙහෙම කියමුකෝ. රැස් කරන්නේ තණ්හාවෙන් නම් අත්හරින්නේ තණ්හාවෙන් නම් තණ්හාව දුරු කරන්නේ කෙසේද? හොරකම් කරන්නේ තණ්හාවෙන් නම් දන් දෙන්නේ තණ්හාවෙන් නම් තණ්හාව දුරු කරන්නේ කෙසේද? හොරකම් කරන්නේ තණ්හාවෙන් දන් දෙන්නේ තණ්හාවෙන්. හම්බෙන්න ගන්න නැති වෙන්න පාටක් ගන්නෙ. හොරකම් කරන්නේ තණ්හාවෙන් දන් දෙන්නේ තණ්හාවෙන්. මේක තේරුම් ගත්තායි හොරගම් කරන්නත් දන්නව තණ්හාව නැතුව දන් දෙන්නත් දන්නව තණ්හාව නැතුව. නොතේරුම් ගත්ත කෙනා හොරගම් කරන්නේ තණ්හාවේ ඕ දන් දෙන්නේ තණ්හාවේ. තණ්හාවෙන් තොර කිසිම ක්‍රියාවක් කරන්න බෑ. ඕනම ක්‍රියාවක් ඇතුළේ දැන් මොකද වාහනයක ක්‍රියාවක් ඇතුළේ තියෙන බලයක්. ඒක බැටරි බලයක් වෙන්න පුළුවන් හයිබ්‍රිඩ් වාහනයක. එහෙම නැත්නම් තෙල් බලයක් වෙන්න පුළුවන් පෙට්‍රල් ඩීසල් බලයක් වෙන්න පුළුවන්. ඒකනේ බලේ තියෙන්නේ. ඒක ඒකෙන් යන්නේ. ඒ වගේ තණ්හාව කියලා කියන ඉන්ධනය. දැන් මේකදී අපි විදුලිය ගත්තනේ. තන ඉන්ධනය හැදියට ගන්න එක ඒ තණ්හාව කියන ඉන්ධනය විදුලිය නිසා තමයි මිනිස්සු දන් දෙන්නේ හොරකම් කරන්නේ. මේක දාර්ශනික පැත්තක් පොඩ්ඩක් බලන්න. ওই දෙක තමයි අපි ජීවිතේ හැමදාම කරන්නේ. ගන්නවා දෙනවා ගනුදෙනු කරනවා කියලා අපි ආරම්භ කරන්නේ ඒක තමයි. ගන්නවා දෙනවා අත්හරිනවා දෙනවා. දැන් දරුවට වුණත් දෙන එක දානයක්. ඒක ඒ දෙනවා. ස්වාමීට වුණත් කැම ටික හදලා දෙන එක ඕකේ. යාළුවන්ට හරි කැම ටිකක් හදලා දෙන එක ඒක දානය දීම. එතකොට දන් දෙන්නේ. එතකොට ඊළඟට අහන්න පුළුවන් මේ මේ මෙතන ඉක්මවපුවායි දන් දෙන්නේ නැද්ද කියලා. දන් දෙනවා. හැබැයි මේ දාර්ශනික පදනම තේරුම් ගන්න. දන් දෙන්නේ හොරගම් කරන්නේ දෙකම කරන්නේ තණ්හාවෙන්. මොකද ක්‍රියාව කියන එක ස්ටාර්ට් කරන්න තණ්හාවේ ඉන්ධනය ඕනම. ඒකට නිවන් දකින්න බෑ ක්‍රියාවෙන්. එතකොට තණ්හාව ස්ටාර්ට් කරලා පණ ගන්නවල නිවන් දකින්න බෑ. කමක් නැද්ද මෙච්චර ගැඹුරු ඒවා කිව්වට? නෑ මේ අමාරු නම් සරල කරන්න. අනිවාර්ය තණ්හාව කියන එක සමග අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ දෙකක් නොයන මට්ටමටම මේ දෙකකට සම්බන්ධව එක තියෙනවා. සසරේ වැටුනාම සසරේ ලක්ෂණ ඔක්කොම එතෙන්ට එකතු වෙනවා. සසරෙන් මිදෙන පැත්තට වැටුනාම සසරේ මිදෙන ලක්ෂණ ඔක්කොම එතෙන්ට එකතු වෙනවා. පාප මිත්‍ර සේවනයේට පුරුදුනාම පාප මිත්‍ර සේවනයේ තියෙන ඔක්කොම එතෙන්ට එකතු වෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේට එකතු වුනාම කල්යාණ මිත්‍ර ගුණාංග ටික එතෙන්ට ඔක්කොම එකතු වෙනවා. එකක් විතරක් නෙමෙයි නේද? අපි තණ්හාව, දිට්ඨිය, මාන්නය, රතිය, අර දස සංයෝජන ආදී දෙන ඔක්කොම රැස් වෙන්න පටන් ගන්නවා. හරි. දැන් අපි මොකද්ද උත්තරේ? තාම ආවේ නැහැ. මමත්තේ ඔව්. ඉතින් කරලා බලන්න. ඔව් ඒක තමන් ඒක ප්‍රායෝගික කරලා බලන්න. මොකද උත්තරේ? අනිත්‍යතාවය පොතක් ලියමු නේද? අනිත්‍යතාවය මතකේ යෝජනාව හොඳයි. මම පොතක් ලියන ඒ සම්බන්ධයෙන් හැමෝම වේලාසරෙන් අනුම් කළා දෙගුණොත් පොත ගන්න පුළුවන්. මොකද හේතුව මම පොත පිට කරාම පොත ගන්න නැහැ කියලා මම දන්නවා. ඒ නිසා වේලාසනින් එනවුම් බාර අරගෙන පොත මොකද කරන්නේ කියලා. ඇයි? හව් දන්නෝ 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 දන්නේ. ඔබ දේ පොතේ අකුරු එහෙම නැහැ. එපොතේ අකුරු නැහැ. ඒ පොත ගන්න යන්නේ වෙන කෙනෙක් වේලාසනින් යනකම් කරන තිබ්බා මුද්‍රණය කරන්නේ. අවබෝධ කරගන්නවා. කවුද මේක අවබෝධ කරගන්න ඉන්නේ? නැද එන්න උත්තරේ. දැන් මම නෙමෙයි කල්පනා කරන්න ඕන. කල්පනා කරන්න ඕන අය කවුද අවබෝධ කරගෙන අවබෝධ කරගන්න ඉන්නේ මෙතන? ඔව් කෙනෙක් නෑ කියන එක තමා තුළ දහම බවට පත් වෙලා තියෙනවද නැත්නම් වචනයක් පමණයිද? ඔන්නවට හරි උත්තරයක් ඕන. තමා තුළ කෙනෙක් නැහැ කියන එක දහමක් බවට පත් වෙලා තියෙනවද නැත්නම් වචනයක් විතරයිද? ඉතින් වචනයක් විතරක් නම් වැඩක් වෙන්නේ නැහැ. දහමක් බවට පත් වෙලා තියෙන්න ඕන. එතකොට දහමක් බවට පත් කරගෙන තියෙන්න ඕන. සත්වයෙක් පුජ්‍යලයෙක් නැහැ කියලා කියනවා කවුද? ඕ සත්වයෙක් පුජ්‍යලයෙක්ම කියනවා. ඒකනේ හතර හිනාවනේ. සත්වයෙක් පුජ්‍යලයෙක් නැහැ කියලා කියනවා සත්වයෙක් පුජ්‍යලයෙක්. සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා කියනවා සත්වයේ පුජ්‍යලයක්ම කියනවා. සත්වේ පුජ්‍යලයක් නැහැ කියලා කියනවා සත්වේ පුජ්‍යලයක්ම. ඒක තමයි හතර හිනාව. ඔබ මේ විදර්ශනාව කරන්න ඕන. ඔබ විදර්ශනාවට දැම්මහම ඔබ තරහ වෙන්න එපා. මම ඔබව අමාරුවේ දානවා කියලා හිතන්නත් එපා. පණ්ඩිතකම් පෙන්වන්න හදනවා කියලා හිතන්නත් එපා. අපි යටත් කරන්න හදනවා කියලා හිතන්නත් එපා. හාමුදුරන්ගේ දන්නකම පෙන්වන්න හදනවා කියලා හිතන්නත් එපා. මොකද හේතුව පීනන්න ඔබ ඕ ඇලට නාන තටාකෙට වැවට තල්ලු කළ යුතුමයි. අපි පීනන්න ඉගෙන ගත්තේ අපිට පීනන්න උගන්වන ගුරුවරු හිටියේ නැහැ. අපි ගමේ පීනන්න ඉගෙන ගත්තානේ ඇල්ලෙතොලේ. පීනු තටාක ඉගෙන ගත්තානේ. අපිට පීනන්න ඉගැන්වුවේ අපිත් එක්ක ඉන්න කොල්ලෝ. උන් මොකද කරේ? ඇලට ගියාම උන් අපිව තල්ලු කළා. පළවෙනි දවසේ වතුර බැවුණා, කෑ ගැහුවා, බය වුණා. දෙවෙනි තුන්වෙනි වතාවේ කොහොම කොහොම හරි ඇතෑරියේ නෑ. අර අනිත් අයගේ ආදර්ශය බලබලා අර කුරුල්ලෝ පිහාමින් ඉගෙන ගන්නවා වගේ අපි පීනන්න ඉගෙන ගත්තා. ඉතින් අර ප්‍රායෝගික වීම තුළ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ වගේ ඔබ විදර්ශනාවට පත් කරන්නේ නැතුව මේ මම උඩ ඉඳන් කොච්චර පීනන්න ගන්නව වැඩක් නෑ. ඔබව තල්ලු කරන්න ඕන එතෙන්ට. විදර්ශනා කරන කෙනෙකුට විදර්ශනාවට උදව්වක් මිස දේශනාව එහෙම නැතුව දේශනාව තුළින් නිවන් දකින්නේ එහෙම නෑ. දේශනාව තුළින් නිවන් දකින්නේ නෑ. දේශනාව උදව්වක් පමණයි විදර්ශනාවට. පදනම් හදාගෙන යන්න හදන්න එපා. වේලාසනින්ම මේ කල්පනා කරගෙන එහෙම කරන්නත් බෑ, මෙහෙම කරන්නත් බෑ, හර්ම කරන්නත් බෑ. ඒ නිසා මොකක්වත් දරුව අතරමං වෙලා ඉන්න එපා. තමන් තුල ප්‍රත්‍යක්ෂ වූ ධර්මයට ඉඩ දෙන්න, දැනුමට දැනුමින් යන්න ගියොත් එහෙම මේ ගමන යන්න හම් වෙන්නේ නැහැ. ඇයි හාමුදුර මුලින්ම කිව්වනේ සත්‍යයේ පූජ්‍යලේ මොකෙක්වත් නැහැ. එහෙනම් ඉතින් කොරන දෙයක් නැහැ, නිකන් ඉන්න ඉතින්. නෑ, මේ කියන හැම වචනයක්ම හැම පාඩයක්ම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන මාර්ගයෙන් තමයි දියුණු කරගන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන පසුබිමින් සංවර්ධනය කරගන්න. අපිට මේ බාහිර සිතෙහි තියෙන ස්වභාවයන් අපිට කවදාවත් වෙනස් කරන්න බැහැ. මේක කාය විඥාන ධාතුවේ තිබෙනා වූ ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒකට අපිට වතුරු පිපාස ලැබෙනවා, ලැබෙනවා නිදිමත පහළ වෙනවා, කුසගිනි ඇති වෙනවා, ශරීර විඩාව දැනෙනවා, උණ හැදුනහම ඇඟේ අමාරු හැදෙනවා. ඒක මේ පරමාර්ථ ධර්මයකට දුරු කරන්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. ඒක ඒක කායික ස්වභාව ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. දැන් දවසක් එක තරුණයෙක් ඇහුව හොඳ ප්‍රශ්නයක්. දැන් රහතන් වහන්සේ කෙනෙකුට දැන් රෝගී තියෙනවනේ, කාම උත්තේජන පෙති තියෙනවනේ, සමහර නෝන්ලා ගෙනියනවද කොහෙද මහත්තුරුන්ට? එච්චර මේ තියෙනවනේ. දැන් ඔයින් පෙති ටිකක් දුන්නොත් එහෙම රහතන් වහන්සේ කෙනෙකුට මොකද වෙන්නේ? තාමනේ ඔබට හිතන දේ කියන්න බලන්න. ඈ මොකද වෙන්නේ? ෂුවර් අධ්‍යක්ෂකද කියන්නේ? එහෙනම් ඉතින් ඔය නිර්වෙන්දන ડોක්ටර් ඉන්නවා, එයාව එක්කන් ගිහිල්ලා ගහන්න ඕන නිර්වෙන්දන එන්නදක් රහතන් වහන්සේට. ඒ ගැහුවම නාතනන්ද නිර්වෙන්දනෙ වෙන්නේ නැති වෙනවා. මං හිතන්නේ ડોක්ටර් කියයි ඕන රහතක් එක්කන් එන්න මං නිර්වෙන්දනය කරලා දෙන්නම් කියයි. මොකද කියන්නේ? අභියෝගي බාර ගන්න ඕනේ. ඕන කෙනෙක් අලියෙක් ගේන්න මං ගහලා දෙන්නම්, මම පෙල්ලලා දෙන්නම් කියයි. අලි පෙල්ලන්න පුළුවන්. කොටි සිංහෝ පෙළන්න පුළුවන්. මොනතරම් ශක්තියක් තියෙනවද? හේරයි බුදුහාමුදුරන් ඇඟිල්ල තැලෙන්නත් විදියක් නැහැ. ඒ නිසා ඇටමත් නහර ලේවලට ඒක සම්බන්ධ කරන්න කවදාවත් එපා. ඇටමත් නහර ලේවලින් රහතන් වහන්සේලා මනින්න පුළුවන් කම නැහැ. බුදුහාමුදුරන් කය වැඩුණා ආයි දිරා ගියා. ශරීරය බුදුහාමුදුරන්ගේ නෙමෙයි, අර සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරය. බුදුහාමුදුරන්ගේ ශරීරය දිරණෙහිකුත් නෙමෙයි, වැඩනෙහිකුත් නෙමෙයි, ඉපදුනෙහිකුත් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ශරීරය වෙනම කන්නේ අප්පටිමනේ. අන්නේ අප්පටිම බුදුහාමුදුරුව දකින්න ඕන. එනිසා අපි රහතන් වහන්සේ තෝරගන්න ඕන ආධ්‍යාත්මිකවයි. බාහිරව තෝරගන්න පුළුවන් කම නැහැ. බාහිරව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මගේ නම් අදහස, මම හිතන විදිහට නිර්වින්දනය එන්නතන් ගහුවොත් අනිවාර්යයෙන්ම රහතන් වහන්සේ වුණත් නිර්වින්දනය වෙනවා. අලිය අලියෙකුට ගහුවත් එනවා. එතකොට ශාරීරික උත්තේජන වෙන මොනවා හරි ඖෂධයක් දුන්නොත් ඒකෙන් අනිවාර්යයෙන් උත්තේජනේ වෙනවමයි. ඒක වළක්වන්න බෑ. ඒක ශාරීරිකව සිද්ධ වෙන, ඔව් ඒක ශරීරයට දෙන්නේ. ඒක කොහොමද? ඒක ක්‍රියාත්මක වෙන්නේ ශරීරය තුලමයි, ලේ ධාතුව තුලමයි. ඒක වළක්වන්න බෑ. ඒකට අදහාල වෙන මනෝ ධාතුව විතරයි ඒක නැත්තේ. නැත්තම් ඒක සිද්ධ වෙනවා. එහෙම එකක් වෙනවා. ඒක ස්වභාවික දෙයක්. තේරුණා? ඒක වලකින් නැහැ. ඒක ස්වභාවයක්. ඒ වයින් නිකන් බොරු අඳ වෙන්න උවමනාවක් නැහැ වෙන්නේ. දැන් මේ රටේ ඉන්නෝ, අපේ සාමිනාන්තලා ඉන්නෝ, හොඳ උත්තමයෝ ඉන්නෝ, හොඳ බ්‍රහ්මචාරියා ජීවිත අර සම්මතය කියන විදිහට ගත කරපු හාමුදුරුවෝ ඉන්නෝ. ඒ වගේ හොඳ ස්වාමීන් වහන්සේලා තමයි ඔය හිටපු හාරිස්පත්ති වාරි වංශාලංකාර හාමුදුරු හැමගෙන හාමුදුරු. තාම තද බ්‍රහ්මචාරී ජීවිත ගත කරපු ස්වාමීන් වහන්සේලා. ඒ වුණාට උන්වහන්සේලාගේ අඳනවල මම දකිනවා අර ස්වභාවික ක්‍රියාවලිය තුළ සොයන් මෝචනයන් සිද්ධ වෙච්ච සලකුණු තියෙනවා. කොහොමද ඒක ඉබේම අඳනවල පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේලා මොනවා මේ නොකලා ශරීරේ නිකුත් කරන හෝමෝනය පිට වෙන එක වලක්වන්න බැහැ ඒක උන්වහන්සේ හම ගිහිල්ලා මේ ලබා ගත්තේ නැතුනට සම්මුති ක්‍රියාවලියකට නොගියට ඒක කායික වශයෙන් එක සිද්ධ වෙන සිද්ධි දාම කන්න වලක්වන්න බැහැ. එච්චරයි. ඉතින් මේක සම්මුතියද ගෙන ඒම සම්පූර්ණ වරද ඒක උපාදකම්බල ඉතාන හිටියට ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ඒක එහෙම වෙනවා. හීන කරන්නත් පුළුවන් ඖෂධ වලින් ඕන්න හොවා උත්තේජනය කරන්නත් පුළුවන්. ඒක නිසා තමයි භික්ෂූන් වහන්සේලාට ඒ උත්තේජනය වළක්වා ගන්න පැත්තේ ආහාර පාන ටිකක් කියලා තිනු අරළු එහෙම කන්න කියලා. භික්ෂුන් වහන්සේලා අනුභව කළා මේ රාග රත්ත්‍ය වැඩි අයට ඔක වළක්වා ගැනීම සඳහා මොකද කරන්න කිව්වේ? අර ගෝමුත්‍රාවල දාපු තඹපු අරළු කන්න ඕන. අරළු කන්න ඕන. ඉතින් මේ ලෝකේ මේ මිනිස්සුන්ගේ රත්ත්‍ය වැඩි කරන ඖෂධ නිෂ්පාදනය කරනවා වගේම මේ ලෝකේ මිනිස්සුන්ගේ රත්ත්‍ය අඩු කරන ඖෂධ නිෂ්පාදනය කරා නම් එහෙම ගොඩාක් සමාජයට හොඳ කුස සිද්ධ වෙනවා. බණ භාවනා කරන අයට හරි ලේසිත් වෙනවා. ඒ නිසා ඔය මේ ලා වහු පැටියෙක්ගේ කියන්නේ සාමාන්‍යයෙන් අර ලොකුවට වැඩුනෙත් නැති ගොඩාක් පොඩිත් නැති මධ්‍යම යෞවන මේ වහු පැටියෙක්ගෙන් මේ මුත්‍රා අරගෙන ගෝමුත්‍රා අරගෙන ඒකේ අරළු දාලා තැම්බෙන්න දෙන්න ඕන මාසයක් විතර. තැම්බෙන්න දුන්නට පස්සේ ඒ ටික වේලලා අරගෙන ඊට පස්සේ අරළු ගෙඩියක් කාලා ඉන්න බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. රත්යේ සම්පූර්ණයෙන්ම ශාරීරික නිවන. එහෙමනම් ශාරීරිකව ඇති වෙන දෙයට ශාරීරික ඕ 10ක් විතර දෙනවා. දුන්නට පස්සේ තමයි උන්වහන්සේලාට අර ඒ පැත්තෙන් ඇති කරන කලබලය නැතුව බණ භාවනාවන් වල නියැලීමට හැකියාව තියෙන්නේ. එහෙම නැත්තං එයා ඒක මේකට අදාළ දෙයක් නෙමෙයි කියලා ඒක නොතකා හැරලා විදර්ශනාවේ යන්නට ඕන. නැත්තම් මේකට ඒක අදාළ දෙයක් කියලා හිතලා ඒක නිවාගෙන මේකට එන්න හැදුවොත් එහෙම කවදාවත් එන්න හම්බ වෙන්නේ නැහැ. එක්කෝ ඒක ඒකට අදාළ දෙයක් නෙමෙයි කියලා ඒක නිකන් පැත්තකටම දාලා තමන් මේ ආධ්‍යාත්මික ගවේෂණෙහි නියැලෙන්නට ඕන. ඒක ඒකට අදාළ සම්බන්ධතාවයක් නැහැ කියලා තේරුම් අරගෙන නිසා මේ යටිසිත කියලා අපි මුලින් අදහස් කරේ ඒක. වළක්වන්න බෑ. ශරීරයේ කියන එක ඒක හදන්න බෑ. රාතන් වහන්සේට වුණත් සීනි හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, ගෑස්ටික් හැදෙනවා. මේ කන වතවල හැටියට නේද ගෑස්ටික් හැදෙන්නේ? එන මොකවත් නෙමෙයි. ඉතින් බඩ දිරා යනවනේ මේ තියෙන ආහාර පාන ටික ගත්තට පස්සේ. ඒ බඩේ තියෙනා වූ ඒ සාරයේ ගුණාත්මක භාවය නේව වසවලින් පිච්චෙනවා. මේ තියෙන වසවල තියෙන සැරට ඉතින් මොන තරම් තෙල් ප්‍රමාණයක් කනවද බොනවද මේ මිනිස්සු. ඉතින් කවුරුණත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට මුහුණ දෙනවා. එහෙනම් ආධ්‍යාත්මිකවයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ කායික රාතන් වහන්සේලා හොයන්න ගිහිල්ලා නම් අපිට හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. එසා තමන්ගේ හිතත් තමයි තමන්ට තරහත් කරගන්න පුළුවන්කම තියෙන ශරීරය එහෙම නෙමෙයි. දැන් අපි ඔය මහා පුදුම විදියට මේ වෙන් කරලා හදලා තියෙන එක උත්තේජනයක් තමයි. දැන් මුත්‍රා කරනවා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක දහන්න මන්නේ කවුරු මුත්‍රා කරත් ඒ ප්‍රශ්නයක් නැහැ. මල පහ කරනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔටු සූරනෝ ඒත් ප්‍රශ්නයක් නැහැ. කාරල කෙල ගහනෝ ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ ඔය එක්තරා විදියක සම්බන්ධතාවයකට තමයි අධික මේ වටිනාකමක් දීලා තියෙන බෞද්ධ පසුබිම. ඒක ඒගොල්ලෝ සලකන්නේ කෙලෙස් වලින්ම තමයි ඒක වෙන්නේ කියලා. නැ කෙලෙස් වලින් ඒක වෙන්නත් පුළුවන්. කෙලෙස් නැතුව ස්වභාවයකුත් ඒකේ තියෙනවා කියලා ඒක තේරුම් කරගන්නට ඕන. කෙලෙස් නොමැති ස්වභාවයක් තුලත් ඒක තියෙනවා. දැන් බඩකින්න කෙලෙස් නැති ස්වභාවය තුල නැද්ද? තියෙනවා. පිපාසය කෙලෙස් නැති ස්වභාවය තුල තියෙනවද නැද්ද? තියෙනවා. ආයේ ඒකට යන්නේ නැහැ. නිදිමත කෙලෙස් නැති ස්වභාවය තුල තියෙනවා. නැත්තේ. කෙලෙස් නැති ස්වභාවය තුල තියෙන බඩගින්න සෞම්‍යයි. කෙලෙස් නැති ස්වභාවය තුල තියෙන පිපාසය සෞම්‍යයි. කෙලෙස් නැති ස්වභාවය තුල තිබෙන පරිහරණය සෞම්‍ය වෙනවා මිසක් අර චිත්තාසත්ත භාවයකට එක් වෙන්නේ නැති නිසා සෞම්‍ය වෙනවා මිසක් නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වභාවික චක්‍රය කාටවත් වළක්වන්න පුළුවන් කම නැහැ. මේ ස්වභාවික චක්‍රය ශරීරයක් දරන ඕනම කෙනෙකුට ශාරීරික ස්වභාවික චක්‍රයට මුහුණ පාන්නට සිද්ධ වෙනවාමයි. ඒක වළක්වන්න පුළුවන් జగතේ කවුරුවත් නැහැ. එහෙම තියෙනවා නම් ඒ හෝමෝනේ අඩු කරන්න ඕන. මම අඳුරන විශේෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ ශල්‍ය වෛද්‍යවරයා එයා තේරුම් ගත්ත මේ ශාරීරික ඔය මොනවද ටෙස්ටෙස්ටරෝන් හොඳ කියන කෝ හෝමෝනේ නිෂ්පාදනය කරන ශෛල කොටසක් තියෙනවා. එයා කිව්වා සායන්හන්සේ ඒ ඇති කරන ෆීලින් සම්පූර්ණයෙන්ම මොළයට ගෙනෙයීම වළක්වීම සඳහා මේ ස්නායු පද්ධතිය අයින් කිරීමෙන් සම්පූර්ණයෙන්ම පුළුවන් කිව්වා මිනිස්යාට ඒ සංඥාව නැති කරන්න. ඒ කියන්නේ ලිංගික අවශ්‍යතාවයක අවශ්‍ය කරන සංඥාව සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් ඒ ශෛල ශල්‍ය කර්මයක ඉවත් කිරීම. එතකොට කොහොමද වැඩේ? එතකොට ගැනීම රහත්නේ. එතකොට මේ ආසත් බව නැති වුණාම දැන් මේ ෆීලිංස් නැති වුණාම එතකොට ඒ රහත්ද? ආ කරන බලන්න කරනවානේ. අන්න දැක්කනේ ඔප්පු වෙනවද? ඒක කරනවා. එතකොට ඒ සතා හරි සෞම්‍යව ඉන්නෝ. ඒ සම්බන්ධයේ ආසත් භාවයක් එයාට හටගන්නේ නැහැ. දැන් එතකොට බල රහත්ද? දැන් ওই දෘෂ්ටියක් අතාර ගන්න කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. තේරෙනවද? මේ දෘෂ්ටි මේක හදාගන්න නැත්නම් මේ ලෝකේ මේක තේරුම් ගන්නේ නැති නිසා මේ ලෝකේ මේක තේරුම් ගන්නේ මේ දෘෂ්ටි අයින් කරගත්තේ නැත්නම් මේක තේරුම් ගන්න නැති නිසා මේ පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා දැන් දිවේ රසනාල මිය ගියාට පස්සේ රස මුකුත් තේරෙන්නේ නැහැ. රහද්ද? එයාට විඳින්න බෑ. කාට රස පේන්න දැනෙන්නේ නැහැ. අර කියන්නේ කිඹුල කිරි මැටි කිරිනවා වගේ කියලා වයසට ගියාම කියන්නේ අනේ දරුවෝ මට මොන රහක්වත් තේරෙන්නේ නැහැ මම මේ කනවා කියලා. කො දිවේ මැලියම් බැඳිලා එහෙම නැත්නම් දිවේ රසනාල මැරිලා තේරෙන්නේ නැහැ. තෝ රහද්ද? එතකොට එයා කියන්නේ මට රස සුස්නාව නැහැ. මට මොකවත් දැනෙන්නේ නැහැ කියලා. දැන් රහද්ද? නැහැ. ඒ නිසා අරිහත්ත්වය කියන්නේ එකක්, ශරීරය කියන්නේ තව එකක්. අවබෝධය කියන්නේ තව එකක්. දැන් මං හැමෝටම එක හා සමාන මුදලක් හැමෝටම අතේ තියාගෙන යනවා. හරි, මං හිතාගන්නකො හැමෝගෙම අතේ ලක්ෂ තියාගෙන යනවා. දැන් මේක තමන් ග්‍රහණය කරගන්න විදිය හැමෝගෙම අතේ තියෙනවා. නමුත් ඒක ගැන ෆීල් කරන විදිය, දැනෙන විදිය තමයි අන්න බලපාන්නේ. එතකොට හැමෝගේ මතේ අඹගෙඩිය තියාගෙන යනවා. තියාගෙන ගියාම ඒක ගන්න විදිය එයා තමයි ආ බලන්නේ. අපේ නායක ස්වාමීන් වහන්සේම ගියාම මේ කට්ටිය ඕගොල්ලෝ ගියත් එහෙම සැලව දෙන ටොපියක්. ටොපියක් 10 දෙනෙකුට ආව, 10 දෙනාටම ටොපියක් දීලා උන්වහන්සේ ඉමින් සැරේ අවධානයෙන් ඉන්නවා මොකද ටොපියට කරන්නේ කියලා බලනවා. එක්කෝ යා ටොපිය කන විදිය, එක්කෙනෙක් ගත්ත ටොපිය කැපුව ජරබරස් ගාලා ටොපිය හැපුවා කෑවා. තව එක්කෙනෙක් ඉන්න හොඳට රස කළා, අර පැත්තට මේ පැත්තට කටේ දාලා මේක තියාගෙන ඉන්නවා හොඳට. හොඳ රස කරනවා කියලා දේනවා. තායි කෙනෙක් එච්චර ගාන නැව නිකන් අක්කේ ඔය තිබුණට තියා ගන්නවා නිකන් හදාගත්තා ඔය තියන් ඉන්නවා කඩේ. තායි කෙනෙක් මම පස්සේ කන්නම් කියලා ඒක තියා ගන්නවා. ඒක දැන් බෑ කියලා කතා කරන වෙලාව කියලා හිතලා අයින් කරනවා. එක්කෝ එයා ඒක කෑල්ලක් කඩලා තව කෙනෙක්ට බෙදාගෙන කන්නවා, එහෙම නැත්නම් ගෙනියන්න කෑල්ලක් තියා ගන්න අයත් ඉන්නවා කාට හරි තව කෙනෙකුට. විවිධ චරිත ස්වභාවය. දැන් එයාව ඒක ගන්න විදියෙන් චරිත හොයාගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක නිසා මේ ටොපිය කවුරුත් නොකෑවේ නෑ. කාපු අවස්ථාව, කාපු විදිය, ග්‍රහණය කරපු ආකාරය තමයි ඒ චරිතයේ ලක්ෂණය පෙන්වන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ චරිතයේ ලක්ෂණය පෙන්වන්නේ අන්න ඒකයි. මේක පරිහරණය කරපු විදිය, පරිහරණය කරපු විදිය, ඒක චිත්තග්‍රාහී වෙච්ච විදිය තමයි බලන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ අවබෝධයට පත් වෙලා නැහැ කිව්වයි කියලා කේන් තියන්නේ නැහැ. හයි, ඒ වචනේ චිත්තග්‍රාහී කරන විදිය දකින්නවා. දැන් අපේ ඉන්න මේ මාර්ගඵල බලහත්කාරයෙන් ගත්ත උන්දල සෙට් එකක් ඉන්න, ඔයාට අවබෝධය නැහැ කිව්වොත් එයා මට ගහලා යනවා. හිතා ගන්න පුළුවන් මේ චිත්තග්‍රාහී ස්වභාවය මොකද්ද කියන්නේ? මාර්ගඵලත් හොරගම් කරන මට්ටමට, නිකම් බලහත්කාරයෙන් ගන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද මේ දැන් මේ නිවන් මඟ පසක් කරනවා කියන එක හරි ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙච්ච නිසා අර පිටකොටුවේ මාකට් එකේ ඉන්න මිනිස්සු වගේ මග ඉඳලා රැකලා ඉඳලා කියනවා, අයියෝ එන්න අපේ ළඟට එන්න, සුමානෙන් අපි පෙන්නන්නම් කියලා. ඊළඟට අහන්න තියෙන, ඔයා දැකලා සුමාන කීයක් වෙනවද කියලා. එච්චර එහෙම දිගක් පළලක් නැතුව කටයුතු කරන්න ඕන. දැන කටයුතු කරන්න එපා. කොහොම ගැඹුරු නුවණකින් සංඥාවකින් කටයුතු කරන්න ඕන. හරි. දැන් දෘෂ්ටිධාරී භාවය තමයි මිනිස්යාව ශාල වශයෙන් පීඩනයන් වලට පත් කරන සිද්ධාන්තයක්, කාරණයක් බවට පත් වෙලා තියෙනවා. බෞද්ධයන්ට බෞද්ධ දෘෂ්ටිධාරී, කතෝලිකයන්ට කතෝලික දෘෂ්ටිධාරී, මුස්ලිම් අයට මුස්ලිම් දෘෂ්ටිධාරී, හින්දු අයට හින්දු දෘෂ්ටිධාරී, ඊළඟට ජාතික දෘෂ්ටිධාරීන් වෙනවා, ඊළඟට පුජ්‍යල දෘෂ්ටිධාරීන් වෙනවා, ඊළඟට ස්ත්‍රී පුරුෂ දෘෂ්ටිධාරීන් වෙනවා, ඊට පස්සේ රැකියා ශේත්‍ර වශයෙන් දෘෂ්ටිධාරීන් වෙනවා, තමන්ගේ රසාඥතාවයට අනුව තමන් දෘෂ්ටිධාරීන් වෙනවා. මේ ලෝකේ මේ විකාර ලෝකයක් තියෙන්නේ, සංඥාවක පැටලීමක් තියෙන්නේ. මිරිඟුවක සංඥා මරීචිකා, මිරිඟුවේ හඹායෑමක් විතරයි තියෙන්නේ. ඉතින් මිරිඟුව පස්සේ හඹාගෙන ගියත් මිරිඟුවේ ජලය නැහැ, මිරිඟුව ඇතුළ ජලය නැහැ කියලා තේරුම් ගත්තත් ඒකේ ජලය නැහැ. ඒ නිසා මේක අල්ලගන්න හැදුවත් අයිති නැහැ. අයිති නැති බව තේරුම් ගත්තත් අයිති නැහැ. අයිතියක් නැති තැන අයිතියක් පනවා ගත්ත මෝඩකමක් විතරයි මිනිස්සෙක් ළඟ තියෙන්නේ. දැන් මේක යථාභූතය කරන්නයි තියෙන්නේ. ඇලෙන ගැටෙන හැම අවස්ථාවකම තමන්ගේ මෝඩකම තමන් දකින්න ඕන. කොහොමද ඉතින් තමන් මෝඩකම තමන් දකින්නේ? කරන්න බැරි වැඩක් නේ. තමන්ගේ මෝඩකම තමන්ට දකින්න කරන්න බැරි වැඩක් ඒක. තමන් මෝඩත් නෑ, තමන් ප්‍රඥාවන්තත් නෑ. වරක තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන නිසාමයි තමන් වරක මෝඩයි කියලා හිතන්නේ. එහෙනම් කවුද තමන්? තමන් ස්වභාවිකයි. අන්න ඒක තේරුම් ගන්න. තමන් ස්වභාවිකයි. තමන් ස්වභාවිකයි. ඔන්න ඔතනයි අපිට අවශ්‍ය කරන ස්ටම් එක තියෙන්නේ, අවබෝධය තියෙන්නේ. එච්චරයි. තමන් මෝඩත් නෑ, තමන් මහා ලොකු ප්‍රඥයෙකුත් නෙමෙයි. තමන් ස්වභාවිකයි. තමන් ස්වභාවිකයි, ඒකයි සත්‍යය. ස්වභාවිකයි කියන දේ ලෝකෙට සමාන නැහැ, දෘෂ්ටියට සමාන නැහැ. ඒ නිසා ඔබ ස්වභාවික වෙනතුරු ඔබම ඔබ ස්වභාවික කරගැනීමේ වගකීම ඔබ සතුයි. අප්‍රමාදීව ඒ ස්වභාව ධර්මයට පිවිසෙන්න කියන ආයතන ආරාධනය තියෙනවා. හොඳින් දේශනා අහන්න, හොඳින් විමසුම් නුවණ වඩන්න, ප්‍රායෝගිකව සත්වයා පුජ්‍යලයා කියන කෙනා තමා තුළින් ඉවත් කරගන්න, තමන් මහන්සි වෙන්න, තමන්ට අභියෝගය, තමන්ට සටන තමාමයි. වෙන කෙනෙක් සටනක් කරගන්න එපා. හැමතිස්සෙම මේ මමත්වයේ නැමැති මහා උගුලෙන් නිදහස් වෙන්න වෙරදරන්න පින්නතුන්ට අවශ්‍ය කරන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.